සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපදීපටි නිසග්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබානන්තිති. පින්වත්නි, ඔබ සැම මේ උදෑසන බලාපොරොත්තු වෙන්නේ මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට උපකාර වනසේ එදා ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කරවදාළ උතුම් සිරි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට ශ්‍රවණය කරලා තමන්ගේත් මේ සුතමයේ ඥානය ලබාගෙන පරදෝගෝෂික ප්‍රත්‍ය ලබාගෙන සම්මාදිට්ඨියට පත්වෙන්නටයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නටයි. පින්වතුනි, මේ ඇහැ කන නාසය දිව කය මන කියන දොරවල් හයකින් තමා සෑම පුද්ගලයෙක්ම මිනිහෙක් පමණක් නෙමෙයි සියලු තිරිසං අපාගත භූත පේත දෙවි දේවතා බ්‍රහ්ම මේ විඥාන ශක්තියක් ක්‍රියාත්මක කරන සියලුම සත්වයන් කටයුතු කරන්නේ මේ දොරවල් හයකින් ඇතුළට ගන්නවා යම් යම් දේ. ඒ වගේම මේ දොරවල් හයෙන්ම පිට කරනවා යම් යම් දේ. මේ ඇතුළට ගන්නා දේ නිසා ඇහෙන් ඇතුළට ගන්නේ රූපාරම්මන, කනෙන් ඇතුළට ගන්නේ සද්ධාරම්මන, නාසයෙන් ඇතුළට ගන්නේ ගන්ධාරම්මන, දිවෙන් ඇතුළට ගන්නේ රසාරම්මන, කයෙන් ඇතුළට ගන්නේ පොට්ටබ්බාරම්මන, මනසෙන් ඇතුළට ගන්නේ ධම්මාරම්මන. මේ ඇතුළට ගන්නා අරමුණු යම් ආකාරයකට වැරදි සහගතනම්, කිලුටු සහගතනම්, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටු වෙලා තියෙනවා නම් මේ ඇතුළට ගත්තාම මේ කෙලෙස් අරමුණු, කිලුටු අරමුණු, මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව අර ආගන්තුකේහි උපගිලිට්ටේන උපගිලිට්ටං කියන ආගන්තුක වූ බාහිරෙන් පැමිණෙන කෙලෙස් වලින් කිලුටු වෙනවා. ඒ කිලුටු වුණාට පස්සේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ හැම කෙනෙකුගේම විශේෂයෙන්ම මිනිහෙක් ගැන කල්පනා කරනකොට මේ ලේ ධාතුව කිලුටු වෙනවා. වාපිත්සෙම් තුනම කිලුටු වෙනවා. ඒ කිලුටු වෙන්නේ වෙන මොකක්වත් හේතු කොටගෙන නෙමේ, මේ දොරවල් හයෙන් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ මුඛ හයකින්, දොරවල් හයකින්. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ තමන් මේ දුක් විඳින්නේ මේ පාපකාරී ක්‍රියා අකුසල්කාරී ක්‍රියා කරන්නේ මේ දොරවල් හය සංවර නැති නිසායි. කායන සංවරෝ නැහැ, වාචාය සංවරෝ නැහැ, මනසා සංවරෝ නැහැ. එනිසා ඒ පුද්ගලයා අසංවරයි කියලා අපි මේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් ප්‍රකාශ කරනවා. එතකොට කාටවත් පුළුවන් කමක් නැහැ ඔය ඇහැ කන නාසය දිව කය මන සංවර කරලා දෙන්න, පාලනය කරලා දෙන්න, ශික්ෂණය කරලා දෙන්න. මේ ඇහැ කන නාසය දිව කය මන පාලනේ තියෙන්නේ තමන්ගේ අතේ. වෙන කිසි කෙනෙකුට, අම්මට තාත්තට, පන්සලේ ඉන්න හාමුදුරුවන්ට, විශ්වකර්මයෙකුට, දෙවියෙකුට, මහා බලධාරී බ්‍රහ්මයෙකුට, ඔය කිසි කෙනෙකුට තමන්ගේ ඇහැ කිලුටු කරන්නත් බෑ, පිරිසිදු කරන්නත් බෑ, පාලනය කරලා දෙන්නත් බෑ, ශික්ෂණය කරලා දෙන්නත් බෑ, සංවර කරලා දෙන්නත් බෑ. නමුත් හැම කෙනෙක්ම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන මේ ඇහැ පිනවා පිනවා කටයුතු කරන්නට, ආස්වාදයක් ලබන්නට, යම් සුවයක් ලබන්නට ඇහැ පාවිච්චි කරනවා. ඒ වගේම කන පිනවා පිනවා සුවයක් ලබලා ආස්වාදයක් ලබන්නට කටයුතු කරනවා. ඒ වගේම ඔය ගන්ධ සුවඳින් නාසය පිනවා පිනවා ආස්වාදයක් ලබන්නට කටයුතු කරනවා. ඒ වගේමයි දිව රසෙන් පිනවා පිනවා, කයෙන් පහසින් පිනවා පිනවා, මන මෙනෙහි කිරීමෙන්, රමණය කිරීමෙන් අපි පහසක් ලබන්න, ආස්වාදයක් ලබන්න කටයුතු කරනවා පෘථග්ජන පුද්ගලයෝ. පෘථග්ජන පුද්ගලයෝ ජීවත් වෙනවා කියන්නේ මේ ඇහැ කන නාසය දිවකය මන පිනවා පිනවා ආස්වාදයක් ලබන්නට, සැප හඹා යන්නට, හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා, අර ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියපු දේ තෝර තෝර ඒ වසඟයට ගන්නට කල්පනා කරනවා. ඒ අනුව පෘථග්ජන පුද්ගලයා මේ ඇහැ කන නාසය දිවකය මන කියන හැම පිනවන්නට මේ පඤ්චස්කන්ධයම, රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධයම උපාදානය කරගන්න, තමන්ගේ වසඟයට අරගෙන, තමන්ගේ පාලනේ තමන්ට ඍෂිසේ මනාපසේ පවත්තගන්නට, නවත්තගන්නට උස්සාදරීම තමා පඤ්චස්කන්ධ උපාදානය කිව්වේ. නමුත් මේ විශ්වය තුළ පවතින ඔය පඤ්චස්කන්ධය, රූප ගොඩ, වේදනා ගොඩ, සංඥා ගොඩ, සංකාර විඥාන ගොඩ, මේ ස්කන්ධ කිව්වේ ගොඩවල් පහක්. ඒ ගොඩවල් පහ අපිට කැමතිසේ, ඍෂිසේ, මනාපසේ නවත්තන්න, පවත්තන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා නිච්චසේ, සුඛසේ, අත්ථසේ පවත්තන්න, නවත්තන්න බෑ. ඒවට ධර්මතාවයක් තියෙනවා. ඒවා නියත ධර්මතාවය විපරිණාමයට පත් වෙලා, අන්‍යතාභාවයට පත් වෙලා, වෙනස් වෙලා, සබ්බේමේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ, විනාශභාවයට පත් වෙනවා, නානාභාවයට පත් වෙනවා, විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා. මේ වෙනස් වෙන, විනාශයට පත් වෙන, නානා තත්වයට පත් වෙන දේවල් අපි සියලුම පෘථග්ජන පුද්ගලයෝ තමන්ට කැමති වුණාම, ප්‍රියමනාප වුණාම ඒකට බැඳිනවා, පටිච්ච වෙනවා. පටිච්ච වුණාම ඒ බැඳුණු ප්‍රියමනාප වූ මිහිරි දෙවුදේ ඒ ආකාරයෙන්ම වෙනස් නොකොට නිච්චසේ, සුඛසේ, අත්ථසේ පවත්තන්න කටයුතු කරනකොට ඒ පුද්ගලයා තුළ අස්මිමානයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා අස්මිමානය, මඤ්ඤතාවය, තම්මතාවය, අත්ථභාවය, මානය මේ ආදී නොයෙකුත් වචනවලි. නමුත් ඒ පංචස්කන්ධය කිසිම පුද්ගලයෙකුට කිසිම දවසක කොයි විදිහකවත් තමන්ගේ වසඟේ පවත්වාගෙන තමන්ට ඕන විදිහකට එක විනාඩියක් දෙකක්වත් පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. මේ පංචස්කන්ධයේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරක් උපාදාය රූප හතරක් හැටියට තමයි අපි මේ පංචස්කන්ධය උපාදානීය කරගන්නේ. මේ උපාදාය රූප හතර, මේ මහා භූත හතර, ආපෝ තේජෝ වායෝ පඨවි හතරම නිතරම භ්‍රමණය වෙනවා. කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් කියලා බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා මිනිස්සු මේ උපාදාය රූප හතර තමන්ට කැමතිසේ ඍෂිසේ මනාපසේ උපාදානීය කරගන්නට, උපාදානීය කරගෙන තමන්ගේ වසඟේ පවත්ව ගන්නට උත්සාහ කළාට ඒ කිසිම දෙයක් තමන්ට කැමතිසේ ඍෂිසේ මනාපසේ උපාදානීය කරගත්ත දේ ඒ ආකාරයෙන් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා සිද්ධ වෙන්නේ මේ අර ආපෝ තේජෝ වායෝ පඨවි හතරම මේ විඥාන ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයෝ විසින් කිලුටු කරනවා. එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි හතර කිලුටු කරන තාක්කල් ඒ මහා භූත හතර පිරිසිදු වෙන්නට, පිරිසිදු කරන්නට ස්වයංක්‍රියව අර චක්‍රීකරණයක් සිද්ධ වෙනවා. ඒ ස්වයංක්‍රියව ක්‍රියාව පිරිසිදු වෙන්නේ භ්‍රමණය වීමෙන්. කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම්. එතකොට මිනිස්සු, පුද්ගලයෝ, සත්වයෝ, භූතයෝ මේ පොළවට කුණු දානවා. වාතයට කිලුටු දේ, අපිරිසිදු දේ දානවා. ජලයට අපිරිසිදු දේ හෝදනවා. ඒ වගේම ගින්නට අපිරිසිදු දේ දාලා පුච්චෙනවා. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට කොච්චරම මේ වගේ කිලුටු ගති, කිලුටු දේවල් දැම්මත්, ඒකට එකතු කළත් ඒවා ඉවසා දරාගෙන ඉඳලා අට්ටි න අට්ටි යති න හරායති න දිගුජ්ජති කියලා මේ ධාතු විභංග සූත්‍රයක දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා පොළොව කම්පා වෙන්නේ නැහැ, පොළොවේ වට පසුතැවෙන්නේ නැහැ, විස්සෝප වෙන්නේ නැහැ, පොළොවේ සියලු දේ දරාගෙන පොළොව හැබැයි භ්‍රමණය, මේ කම්පණය වැඩි කරනවා, වැඩි වෙනවා. ඒකේ බලපෑම එන්නේ ආපහු අර පොළව කිලුටු කර පුද්ගලයෝ, පඨවි කිලුටු කර පුද්ගලයෝ, වාතය කිලුටු කර පුද්ගලයෝ, ඒ වගේම ජලය, තේජෝ ශක්තිය කිලුටු කර පුද්ගලයන්ටම ආපහු ඒ භ්‍රමණය කම්පණය නිසා ආපහු යම් බලවේගයක්, ප්‍රතිලාභයක්, ප්‍රතිවිපාකයක්, පටිසන්ධීමක් සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න ඕන, මිනිස්සු හැටියට, මනසක් තියෙන හැටියට, අය හැටියට අපි අම්මාකාරයක වැරදි ක්‍රියාවක්, වැරදි වැඩක්, වැරදි වචනයක්, වැරදි ක්‍රියාවක්, වැරදි සිතුවිල්ලක් සිතුවත් වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියන මේ දුෂ්චරිත තුනෙන් කටයුතු කළොත් වෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළින් යම් ආකාරයක විෂ කිරණ ශක්තියක්, වැරදි කිරණ ශක්තියක් විශ්වයට නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන සියලු වැරදි විෂ කිරණ ශක්තියින් අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මහා භූත හතර කිලුටු කරන්නට හේතු වෙනවා. ඒ නිසා ඒ පොළොව කිලුටු වූ වහාම පොළොව භ්‍රමණය වෙලා ඒක ප්‍රතිශක්තිකරණය කළා, කරලා නැවත ප්‍රකෘති තත්වයට, පිරිසිදු තත්වයට පත් කරන්නට ආපෝ තේජෝ වායෝ පඨවි හතරම භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය වීම නිසා නැවත පිරිසිදු තත්වයට, ප්‍රකෘති තත්වයට, සහභාවික තත්වයට ඒ මහා භූත හතර ඉදිරියටත් ජීවත් වෙන උපදින සියලු දෙනාට මේක ඒ අපිරිසිදුකමෙන් තොරව නැවත යථා තත්වයට පත් වෙනවා. මේක සිදු නොවෙනවා නම් මේ මිනිස්සු, මේ සත්වයෝ, මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර කිලුටු කරන තරමට සතියක් ඇතුළත මේක නැවත ඉදිරි පරම්පරාවකට භාවිතා කරන්නට පුළුවන් ආකාරයට, භාවිතා කරන්නට බැරි ආකාරයටම කිලුටු වෙනවා, අපිරිසිදු වෙනවා, විනාශ වෙනවා. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ හේතුවක් නැහැ. මේකේ තියෙනවා ස්වභාව ධර්මයක්. මේ ස්වභාව ධර්මය නිසා මේ කිලුටු බව, මේ අපිරිසිදු වන බව ස්වාභාවිකවම ප්‍රතිශක්තිකරණයෙන් පිරිසිදු වෙනවා. දැන් මේක මේ බාහිර ලෝකය, විශ්වය පිළිබඳව යම් ආකාරයකට තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා වගේම ඔය මහා භූත හතරමයි, ඔය උපාදාය රූප හතරමයි, ඔය භ්‍රමණයමයි මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ නියත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. මේක තේරුම් ගත යුතු ධර්මතාවයක්. එනිසා සෑම පුද්ගලයෙක්ම, සත්වයෙක්ම, මිනිහෙක්ම, භූතයෙක්ම මේ මහා භූත හතර යම් ආකාරයකට වැරදි විදිහට පරිහරණය කරනවා නම්, භාවිතා කරනවා නම්, ඒ වගේම ඔය දොරවල් හය වැරදි දෙයට යොමු වෙලා වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය යෙදෙනවා නම් එතෙන්දි වෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලත් ඔය කිලුටු දේවල් එකතු වෙනවා, ගොඩ ගැහෙනවා. මේ ශරීර කූඩුව තුල තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කිලුටු වෙනවා. මෙතෙන්දි අපි කියනවා වාපිත්සෙම් තුන්දොස් කුපිත වෙනවා, කුප්පණය වෙනවා, තුන්දොස් කිපෙනවා කියලා. ඒක සිංහල වෛද්‍ය විද්‍යාවට අනුවත් කියනවා. එතකොට මේ කිපෙන්න, කුප්පණය වෙන්න, මේ කෝප වෙන්න හේතු වෙන්නේ වාපිත්සෙම් මේ මහා භූත හතර අපි වැරදි විදියට අර ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් පංචස්කන්ධ උපාදානය හැටියට උපාදානය කර ගැනීමයි. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ පංචස්කන්ධ උපාදානය තියෙන තාක්කල්, කරන තාක්කල් අලුතෙන්, ඒ අලුතෙන් අලුතෙන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ වාපිත්සෙම් කිලුටු වෙනවා, කුප්පණය වෙනවා, තුන්දොස් කිපෙනවා. එතකොට අර ගිරිමානන්ද සූත්‍රයේ කිව්ව ආදීනව සංඥාවේ 108ක් ආබාධවලට හේතු වෙන්නේ මෙන්න මේ වාපිත්සෙම් කුප්පණේ වීම, කෝප වීම නිසයි. ඒකට හේතුව මේ පංචස්කන්ධය උපාදානය කිරීමයි. මේ දොරවල් හය, ඇහ, කන, නාසය, දිව, කය, මන කියන මේ දොරවල් හය වැරදි විදියට අසංවරව හික්මීමකින් තොරව භාවිතයට ගැනීමයි, පරිහරණය කිරීමයි, ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වීමයි. එනිසා සෑම පෘථග්ජන පුද්ගලයෙකුගේම මේ ඇකන, නාසය, දිවකය, මන කියන හය ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ආයතන කිව්වේ අහක යන කුණු ඇතුළට ගන්නා දොරවල් හයක්. ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටම්. එනිසා පින්වතුනි මේ ආයතන හය ක්‍රියාත්මක වන තාක්කල් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ වාපිත්සෙම් කිලුටු වෙලා ලේ ධාතුව කිලුටු වෙනවා. මේ ලේ ධාතුව කිලුටු වුණාට මේකෙත් අර ස ස්වභාවිකව අර මේ ආපෝ තේජෝ ආයෝ පටිවි මහා භූත හතර කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් වෙලා ස්වයංක්‍රියව පිරිසිදු වෙනා වගේ මේ ලේ ධාතුවත් භ්‍රමණය වෙලා ලේ ගමනාගමනය වැඩි වෙලා ඒ භ්‍රමණය නිසා ඒ සංසරණය නිසා ලේ ධාතුව නැවතත් පිරිසිදු වෙනවා. ඒ සඳහා ජලය ඇතුළට ගන්නවා, වතුර බොනවා, වාතය ඇතුළට ගන්නවා, හුස්ම ගන්නවා, ආහාර ඇතුළට ගන්නවා, කෑම පටවි ගන්නවා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ස්වභාව ධර්මය බාහිර ලෝකෙ කිලුට වෙනවා වගේම මේ අධ්‍යාත්මික වශයෙන්ුත් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඔය සියලු රෝග හැදෙන්නට හේතුව ඔය ඇහැ කන නාසය දිවකය මන තුළින් මේ දොරවල්ලයෙන් වැරදිදේ කිලුටු දේ කුණු දේ කෙලෙස් සහිත වූ දේ තමන් දැන හෝ නොදැන හෝ ඇතුළට අරගෙන තියෙන නිසායි. ඒ ඇතුළට ගත්ත දේ පිරිසිදු කරන්න ස්වයංක්‍රියව මේකේ ක්‍රමයක් සකස් වෙලා හැදිලා තියෙනවා. ඒ නිසා තමා අපිට වතුර බොන්න ඕන වෙන්නේ, බඩගිනි වෙන්නේ, කෑම කන්න ඕන වෙන්නේ, නිතරම වාතයේ උලම් පිරිසිදු වාතය ආශ්වාසය කරන්න ඕන. මේක තමා ධර්මතාවය. ඒ නිසා මේ අතීතේ මේක තේරුම් නොගත්ත පුද්ගලයෝ මේ ආගන්තුකෙහි උපගලිට්ටේන උපගලිට්ටං කියන එක තේරුම් නොගෙන බොහෝ වැරදි වැඩ කරා, කටින් වචනෙන් ඒ වගේම ක්‍රියාවෙන් විශේෂයෙන්ම සිතුවිල්ලෙන්. ඒ සිතුවිල්ලක් වැරදිසේ සිතුවනම් ක්‍රියාවක් වැරදිසේ කළා නම් ඒවට කිව්වා අකුසල් කියලා. මේ අකුසල් දස අකුසල් හැටියට කයින් කරන වැරදි තුනක් තියෙනවා, පානාතිපාතා, අදින්නා දානා, කාමේසු මිච්ඡාචාර. ඒ වගේම වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා, මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. ඒ වගේම මනසෙන් කරන වැරදි තුනක් තියෙනවා, කාම විතක්ක විචාර පැවැත්වීම, ව්‍යාපාද විතක්ක විචාර පැවැත්වීම, විහිංසා විතක්ක විචාර පැවැත්වීම. මේ දස අකුසලයෙන්ම වෙන්නේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අර කිලුටු කෙලෙස් කුණු දේවල් අලුතෙන් ඇතුළට ගන්නවා, ඇතුළේ එකතු වෙනවා, ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක හරියට තමන් දන්නෙම නැතුව තමන් අර ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය දිවකය මන පිනවන්න කටයුතු කරනකොට, ක්‍රියා කරනකොට යම් ආස්වාදයක් ලබා ගැනීමේ ප්‍රියදේට ඇලීම කියන අන්තවාදී ක්‍රියාව තියෙනවා නම් හිතේ, ඒ ප්‍රියදේට ඇලීම නිසා අධ්‍යාත්මය කිලුටු වෙනවා, ඇතුළාන්තයේ කිලුටු වෙනවා, පංචස්කන්ධය උපාදානය කරගන්නවා. අර ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය පිළිබඳව කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක් ඇති වුණොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදාන, උපාදානපච්චයා සම්භවಂತಿ කියලා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක්, හේතුඵල ධර්ම ක්‍රියාවලියක් තමන් නොදැනම අවිද්‍යා මූලයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර ඇහැ අසංවර නම් මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තමා තුළ ඉබේම ක්‍රියාත්මක වෙලා ඇතුළාන්තය අධ්‍යාත්මය අපිරිසිදු වෙලා අර චක්කු සංචේතනා පවත්වලා සංකාර කරලා සමුදේ බිහි වෙලා මේ සංසාර ගමනට බැඳෙන රාග බැම්ම සකස් වෙනවා. ඒ වගේමයි ද්වේෂ බැම්ම සකස් වෙනවා. ඒ වගේම මෝහ බැම්ම සකස් වෙනවා. මේ බැමි තුනකින් ඈඳෙන්නේ තමන්. එතකොට තමන්ගේ හිතේ තමා මේ බැමි තුන සකස් වෙන්නේ. වෙන කොහෙවත් බාහිර ලෝකෙක හැදෙන බැමි තුනකින් තමන් මේ සසර ගමනට මේ රිය ගමනට බැඳෙනවා නෙමෙයි. මේක හොඳට හිතේ තියාගන්න ඕන, කල්පනා කරන්න ඕන, නිදහස්ව නිවහල්ව මේ අපි නැවත නැවතත් යලි යලි ඉපදී ඉපදී මේ සංසාර ගමන යන්නේ, මේ රිය ගමන යන්නේ වෙන කාගේවත් බලපෑමක් හෝ වෙන කවුරුවත් කළ දෙයක් හෝ වෙන කාගේවත් විශ්වකර්මයෙකුගේ එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාගේ බලවේගක දෙවියෙකුගේ හේතුවක් නිසා නෙමෙයි, අම්මා තාත්තා කළ දෙයක් නිසා නෙමෙයි, බුදුහාමුදුරුවෝ පන්සලේ හාමුදුරුවෝ කරපු දෙයක් නිසා නෙමෙයි, දෙවියන්ගේ බලපෑමක් නිසා නෙමෙයි. මේකට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ සියලු හේතු තමා විසින්ම කරන දේවල්. ඒ තමන් යම් හේතුවක් කළා නම් ඒ හේතුව ඵල විපාකයක් හැටියට උරුම වෙන්නේ තමන්ට. එතකොට තමන් කළ හේතුව නිසා තමන්ට ඵල විපාකයක් උරුම වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං කියලා මේක මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළා. ඉතින් ඒක නිසා පින්වතුනි, වෙන කිසිම කෙනෙක් කළ හොඳ හෝ නරක හෝ තමන්ට උරුම වෙන්න බෑ, පටිසන් දෙන්න බෑ. හැබැයි තමන් කොච්චර ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා හෝ ඒක හොඳයි කියලා තීරණය කළත් ඒ ක්‍රියාව ප්‍රියදේට ඇලීම නම්, ප්‍රියදේ අල්ලාගෙන උපාදානය කර ගැනීම නම් ඒ අනුව තමන් හිතට වහල් වෙලා හැංගීමට වහල් වෙලා වැරදි ක්‍රියාවක් කළාම සිද්ධ වෙන්නේ මේ ඇතුළාන්තය කිලුටු වීමයි, අධ්‍යාත්මය අපිරිසිදු වීමයි. ඒ නිසා අර ඇහැ පිනවන්නට යමක් කරනකොට, පිනවා පිනවා කටයුතු කරන්නට කටයුතු කරනකොට, ආස්වාදයක් ලබනකොට තමන් දන්නේම නැතුව මේ පංචස්කන්ධයේ උපාදානය කරගෙන ඇතුළාන්තය අධ්‍යාත්මය අපිරිසිදු වෙනවා, කිලුටු වෙනවා. ඒක තමයි මේ බුද්ධ දේශනාවේ කෙලෙස් කියලා කිව්වේ, කුණු කියලා කිව්වේ, අකුසල් කියලා කිව්වේ, පව්කම් කියලා කිව්වේ. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ දස අකුසලයම සිද්ධ වෙන්නේ තමන්ගේ අර වචී දුෂ්චරිතයෙන් වචනය, කාය දුෂ්චරිතයෙන් ක්‍රියාව, මනෝ දුෂ්චරිතයෙන් මෙනෙහි කිරීම වැරදි නිසා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, තමන්ට පුළුවන් නම්, තමන් මේ ධර්මය හොඳට දන්නවා නම්, මේ ධර්මය අහලා දැනගත්තා නම්, මේ දුක් විඳින්නේ, මේ දුකටපත් වෙන්නේ, මේ අපාය යන්නේ, මේ අඩුපාඩු ඇතුව තමන් ඉපදෙන්නේ, ජීවත් වෙන්නේ, දුක් විඳ විඳ මැරෙන්නේ, ලෙඩ රෝග හැදෙන්නේ, සියලුම දේට හේතුව තමන්ම මේ වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කළ නිසයි. ඒවැ ඒ දුෂ්චරිත ක්‍රියාවල යෙදුන නිසයි. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ මොහොතේ පටන්ම යම් ආකාරයකට කොච්චර ප්‍රියමනාප වුණත් මිහිරි වුණත් ඒ දුසිරිතක් කළා නම්, දුෂ්චරිතයක් කළා නම්, අසංවරව කටයුතු කළා නම්, ශික්ෂණයකින් හික්මීමකින් තොරව ප්‍රියදේට ඇලුවන නම්, අප්‍රියදේට ගැටුණ නම්, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැන්න නම්, එතෙන්දී මේ තමන්ගේ අධ්‍යාත්මය ඇතුළාන්තය අර වාපිත්සෙම් තුනම කිලුටු වෙනවා. කිලුටු වෙලා ඔය 108ක් ඌ රෝගාබාධ ඇති වෙනවා. ඒ මේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම ඒ 108ක් රෝගාබාධ එනවා විතරක් නෙමේ, ඒක අර ආසය හැටියට මුල් බෑගෙන මනෝ මේ කය තුල චිත්ත සන්තානය තුල මේ කෙලෙස් ගති පොදියක් හැටියට රැස් වෙලා එකතු වෙලා ඒක දීර්ඝ සංසාරේ දිගින් දිගටම ඒ වැරදි ගති පවතින නිසා අර අපාය යන්නට බාල ගති රැස් වෙලා ගොඩ ගැහිලා එකව වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගතියට අදාළව අලුතෙන් උපතක් ලබනකොට අර ගති පටිසන්ධියක් හැදිලා ඒ බාල ගතියට අනුව තමයි අර බාල පටිසන්ධියක් ඒ පටිසන්ධියට අනුව තමයි බාල රුව බලු ගතිය බලු හඬ බලු රුව මේවා එන්නේ. ඒ වගේම යහපත් ගතියක් තියෙනවා නම් පිරිසිදු ගතියක් තියෙනවා නම් සුගතියක් තියෙනවා නම් ඒ හොඳ දෙයට අදාළව හොඳ තැනක සුගතියේ දේව ගති දේව බල දේව ගුණ ඒවා තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පැවැත්මේ දෙපැත්ත අපායයම ඇති වෙන්නේ තමන්ගේ වැරදි ක්‍රියා නිසා දුෂ්චරිතය නිසා ඒ වගේම සුගතියට යන්නේ තමන්ගේ සුචරිතය නිසා. හැබැයි මේ දෙක තුලම නිවනක් නැහැ. ඒ නිසා අපි මේ ගති සියලු ගති අර දුගති සුගති දෙකම මේ ගති සියල්ල අපි අයින් කළොත් නගති කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා අපි අර ප්‍රිය දෙයට ඇලෙන්නෙත් නැතුව අප්‍රිය දෙයට ගැටෙන්නෙත් නැතුව උපේක්ඛාසිතක් ඇති කරගන්නට පුරුදු විය යුතුයි, පුරුදු වුණු කල යුතුයි. එහෙම තම තමන්ගේ සිතම උපේක්ඛා තත්වයෙන් බලන්නට කටයුතු කරන්නට පුළුවන් වුණොත් ඒ අනුව අර සංඛාර උපේක්ඛා ඥානය තමන් තුල ඇති වෙනවා. ඒ නිසා සියලු සංඛාර පිළිබඳව අර වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, ඒ වගේම චක්කු සංඛාර, සෝත සංඛාර, ගාහන සංඛාර, ජීවා සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර මේ ඇහැ කන ආසය දිව කය මන මුල් කොටගෙන ඒ අරමුණු අනුවයි මේ සංඛාර සිද්ධ වෙන්නේ. ඒ සංඛාර සියල්ලම අපි උපේක්ඛාසිතෙන් තේරුම් අරගෙන අර යහපත්සේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන දේ පුඤ්ඤාභිසංකාර හැටියටත් ඒ වගේම මේ පැවැත්ම අයහපත් වෙන්නේ අපුඤ්ඤාභිසංකාර බව තේරුම් අරගෙන ඒ වගේම අර බ්‍රහ්මලෝක යන්නට දීර්ඝායුෂ දේවනිකායවලට යන්නට අභිඥා ලබන්නට උපකාර වන අනිඤ්ඤාභිසංකාරත් තේරුම් අරගෙන මේ සංකාර තුනම අභිරත සංකාර බව තේරුම් අරගෙන ඒවැනුත් මිදී නිදහස් වෙන්නට යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා සබ්බේ සංකාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියන තත්වයෙන් මේ නිබ්බාන තත්වය සාක්ෂාත් කරගන්න. මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වන්න. ඒ අනුව තමන්ගේ හිත පිරිසිදු කරගත යුතුයි. තමන්ගේ හිත කිලුට වෙනවා හැම මොහොතකම වර්තමානයේ වැරදි විදියට ඇහැ කන නාසය දිව කය මන පාවිච්චි කළොත්. යම් කිසි කෙනෙකුට මේ ඇහැ කන නාසය දිව කය මන කියන හය ඉන්ද්‍රයන් අයක් හැටියට පාවිච්චි කරන්න පුරුදු වුණොත් පුහුණු වුණොත් අර ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වුණොත් මේ මෙතෙක් කල් අර අහක යන කුණු එකතු කරගන්නට කටයුතු කළපු ඔය ආයතන හය දැන් අර අහක යන කුණු තෝරලා බේරලා පෙරලා සුද්ධ පවිත්‍ර කරලා මේ නිවනට උපකාර වන දේ විතරක් ඇතුළට ගන්නටත් නිවනට බාධක වෙන දේ බැහැර කරන්නටත් කටයුතු කරන්න පුළුවන්. මේක තමයි කිව්වේ ආනපාන සති සමාධිය කියලා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝව අස්ස සති සතෝව පස්ස සති කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ අපි මේ ජීවත් වන කාලය තුල අපේ මේ ඇහැ කන නාසය දිවකය මන වැරදි විදිහට භාවිතා කළොත් තමයි අපි අපාය යන්නේ අපිට දුක් උරුම වෙන්නේ අපිට රෝගාබාධ හැදෙන්නේ අපිට අඩුපාඩු තියෙන්නේ අපිට ගැටලු ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ ඒ නිසා අපි හැම වෙලේම වර්තමාන මොහොත මේ නිවැරදි ආකාරයට හිතන්නටත් කතා කරන්නටත් කටයුතු කරන්නටත් පුරුදු වුණොත් ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා අර කරණීය ධර්ම කියන දේ ක්‍රියා කරන්නට. ඒ වගේම අකරණීය ධර්ම කියන ඒවා බැහැර කරන්න. ඒක තමයි කියවර සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ඒ අනුව සචිත්ත පරියෝ දපනම්. තමන්ගෙම ස්වචිත්තය. සචිත්ත කිව්වේ ස්වචිත්තය පූර්ණ වශයෙන්ම දපණය කරගෙන පාලනය කරගෙන ශික්ෂණය කරගෙන සංවර කරගන්නට තමන්ටම හැකියාවක් ශක්තියක් පුළුවන්කමක් ලැබෙනවා. තමන්ට මිසක වෙන කාටවත් ඔය වැඩේ කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ අම්මට තාත්තට දරුවන්ට සාම්පුරුෂයාට භාර්යාවට හෝ විශ්වකර්මයෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් මේ තමන්ගේ ඉන්ද්‍රිය හය සංවර කර දෙන්නට තමන්ගේ ක්‍රියාකාරකම් හරිද වැරදිද කියලා බලලා මේ වැරදි වචනේ ඉවත් කළා ඒ වෙනුවට හරි වචනයක් පාවිච්චි කරන්නට වැරදි ක්‍රියාව ඉවත් කළා ඒ වෙනුවට නිවැරදි ක්‍රියාවක් කරන්නට වැරදි සිතුවිල්ල ඉවත් කළා ඒ වෙනුවට යහපත් සිතුවිල්ලක් සිතන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන වර්තමාන මොහොතේ මේ තමන් කරන දේ පමණයි තමන්ට හොඳ කරන්න පුළුවන්. දැන් අතීතයට ගිය දේ දැන් කරලා ඉවරයි. අතීතයේ වරදක් වුණා නම් වැරදි වචනයක් කතාවක් ක්‍රියාවක් සිදු වුණා නම් දැන් ඒකේ ඵල විපාක උරුම වෙලා ඉවරයි. ඒ නිසා මේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන වැරදි වචනය වැරදි සිතුවිල්ල වැරදි කතාව ක්‍රියාව වහාම පුළුවන් තරම් දැනගෙන ඒක වර්තමාන මොහොතේදීම නිවැරදි කරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම් තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා අර මහා සතරාසිපට්ඨාන සූත්‍රයේ කිව්වා පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියලා. ඒ පුද්ගලයා මේ ලෝකේ කිසිම දෙයක් උපාදානය කරගන්නේ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන නිවැරදි තත්වය පාවිච්චි කරනවා වැරදි තත්වය අත්තර දාන. ඒ නිසා ඕනෑම මනසක් තියෙන පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් මේ තමන්ට දුක උරුම වුණේ තමන්ට අපහසුතාවයන් රෝග ආබාධ මේ සියලු දේ දුක් කරදර මුදල් ලිංගකම අපහසුකම් අමාරුකම් සියලු අඩුපාඩු සිද්ධ වුණේ කාගේවත් වරදක් නිසා නෙමෙයි තමන්ගෙම වරද නිසායි. ඒ නිසා පින්වතුනි තමා දැන් අතීතයේ සිදුවෙච්ච වැරදි වලට ඵල විපාක වැය කරන්නට සිද්ධ වෙන එකත් දැන් නවත්තන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට කළ හැකි එකම දේ මේ වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොත තුල අපි මේ කරන කියන හිතන සියලු දේ නිවැරදිව හැකි තාක් දුරට නිවැරදිව තමන්ටත් අනුන්ටත් ව්‍යාපත්තේ අජ්‍යත්තාවා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති හැටියට කටයුතු කිරීම. එනිසා පින්වතුනි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ ආකාරයට නිවැරදිව බුද්ධ ආනපාන සති සමාධිය භාවිතා කරනවා නම් පාවිච්චි කරනවා නම් භාවිතයට ගන්නවා නම් ඒ පුද්ගලයා මේ දොරවල් හයක් තේරුම් ගන්න ඕන. පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. සතෝව අස්ස සති, සතෝව පස්ස සති. මේ අස්ස කිව්වේ ආශ්‍රය, පස්ස කිව්වේ ප්‍රහාණය කිරීම. මේ අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව මේ දෙපැත්ත දෝතාවය විග්‍රහ කරලා කියලා දීලා තියෙනවා. ඒ නිසා මේ ඇතුළට ගැනීම වගේම පිට කිරීම අස්සපස්ස දෙකෙන්ම ආනපාන දෙකෙන්ම මේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසිදු වන ක්‍රියාවලිය කරන්න ඕන. අපිරිසිදු වන ක්‍රියාවලිය නොකර ඉන්න ඕන, අත්තරින්න ඕන. ඉතින් ඒක නිසා මේ පිරිසිදු වන ක්‍රියාවලිය නිවැරදිව දැනගන්නත් අපිරිසිදු වන ක්‍රියාවලිය අත්තරින්නට පුළුවන් විදිහට දැනගන්නත් අපි මේ බණ අහන්න ඕන, මේ ධර්මය අහන්න ඕන. ඒ නිසා පෘථග්ජන පුද්ගලයෝ හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනිනවා. මේ තුනෙන්ම වෙන්නේ මේ අධ්‍යාත්මය අපිරිසිදු වෙන එක, කිලුටු වෙන එක. එනිසා පෘථග්ජන පුද්ගලයාගේ මිම්ම, කෝදුව, මැනීම ලෝකේ පාත්තගෙන යන්නට උපකාරවන අර බාහිර වශයෙන් කිලුටු කුණු කෙලෙස් එකතු වෙන මැනීමක්. නමුත් ආර්ය ශ්‍රාවකයා, සුතවත් ආර්ය ශ්‍රාවකයා පළමුවෙන්ම මේ මැනීම මේ වෙනස් කරගන්න ඕන. මේ මැනීම වෙනස් කර ගැනීම තමා දස්සනේන පහතබ්බා. දස්සනීයානං සංවේජනීයානං, එහෙම නැත්නම් මේ මැනීම, මේ දැක්ම, මේ ආකල්පමය වෙනසක් බවට පත් කරගන්න ඕන. එනිසා සියලු බෞද්ධයෝ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් සදහටම උදුරා නිදහස් වෙන්නට කටයුතු කරන පුද්ගලයෝ, බෞද්ධයෝ, ඒ අය මේ ආකල්පමය වෙනස, එහෙම නැත්නම් මේ දසනියානං සංවේජනියානං, එහෙම නැත්නම් දසනේන පහතබ්බා, එහෙම නැත්නම් දසනේන සම්පන්නෝ කියන මේ වචනවලින් බුදුහාමුදුරුව විග්‍රහ කරපු මේ ආකල්පමය වෙනස, මේ දැනීම, මේ දැකීමක් බවට පත් කරගන්න ඕන. දැන් තමන් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මෙතෙක්කල් හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා කටයුතු කළේ ප්‍රියදේට ඇලෙන්න, අල්ලගන්න, උපාදානය කරගන්න, අප්‍රියදේට ගැටෙන්න, බැහැර කරන්න, ප්‍රතික්ෂේප කරන්න, විරුද්ධ වෙන්න. ඒ දෙකම අන්තවාදී, අන්තගාමී, නිවනට බාධක, අර අධ්‍යාත්මික කුණු කෙලෙස් කිලුටු ගති අලුතෙන් සකස් වන ක්‍රමයක්. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ප්‍රිය අප්‍රිය දෙකම සිඳින්න, ඒ පුද්ගලයාට අපි කියනවා පිරිසිඳ දකින්නට පුළුවන් පුද්ගලයෙක්. පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේක ත්‍රිපරිවට්ටය දේශනා කරලා තියෙනවා. ඒ නිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ තමන්ගේ ආකල්පමය වෙනසක් දැක්ම වෙනස් කරගත්තට පස්සේ දෘෂ්ටිය උජුං කරෝති, දිට්ඨින් උජුං කරෝති, චිත්තමත් පසීදති කියන තත්වයට පත් කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා තමන්ගේ අර දැක්ම, දෘෂ්ටිය පිරිසිදු කරගන්න. මෙතෙක් කල් තිබ්බ අර අන්තවාදී, අන්තගාමී දැක්ම, දෘෂ්ටිය වෙනස් කරගන්න පුළුවන්. එනිසා පෘථග්ජන තත්වයෙන් සෝතාපන්න ඵලයට පත්වෙන්න නම්, එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පත්වෙන්න නම්, එහෙමත් නැත්නම් පටිසෝතගාමී තත්වයට පත්වෙන්න නම්, මේ පළවෙනි පියවර තමා තමන් මෙතෙක්කල් මේ පඤ්චස්කන්ධය මැන්න, දැක්ක, දැනීම පිරිසිදු කරගන්න ඕන. මේ ජීවත් වීම, ඒ වගේම මේ ආයතන හය පිළිබඳව මෙතෙක් නොඇසූ දහමක් අහලා මේ ආයතන පාවිච්චි කිරීම වැළකිලා ඉන්ද්‍රිය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉන්ද්‍රිය ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියන තත්වයට පත් වෙන්න ඕන. ඒ වගේම මේ පංචස්කන්ධය මෙතෙක් කල් අපි උපාදානය කරගත්තේ සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියලා. ඒ උපාදානය කරගත්තසේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න හැම උත්සාහයක්ම ක්‍රියාවක්ම කළා. නමුත් මේ පංචස්කන්ධය කාටවත්ම කැමතිසේ ඉච්ඡසේ නිච්ඡසේ සුඛසේ අත්තසේ නවත්තන්න පවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ අනිච්ච වූ දේ නිච්ඡසේ පවත්තන්න යනවා නම් ඒ පුද්ගලයා දුකටපත් වෙනවා. යද නිච්ඡං තං දුක්ඛං. යද නිච්ඡං යන් දුක්ඛං තද නත්තං. ඒ නිසා අපි දුකටපත් වෙනවා නම් අනාත බවටපත් වෙනවා. ඒ නිසා මේ ධර්මතාවය අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරලා නිච්ච සුඛාත්ත කියන වැරදි ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා කියන්නේ මෙන්න මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත හිතෙන් ඉවත් කරන්න ආස් කරන්න පිරිසිදු කරගන්න කටයුතු කිරීමයි. එනිසා පින්වතුනි සියලුම පෘථග්ජන ලෝකයා මේ පංචස්කන්ධය නිච්චසේ සුඛසේ අත්තසේ වැරදි විදියට දකිනවා, වැරදි විදියට මනිනවා, වැරදි විදියට උපාදානය කරගන්නවා, වැරදි විදියට අල්ලගෙන බදාගෙන තමන්ගේ කරගන්න තමන්ගේ වශයෙන් පවත්වන්න කටයුතු කරනවා. ඒ වැරදි විදියට පාවිච්චි කරන්න වශයෙන් ගන්න කල්පනා කරන්නෙම මේ අඥාන බව නිසායි. චතුරාර්ය සත්‍ය නොදන්නා නිසායි. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. මේ ඇත්ත අනිච්ච දුක්ඛානත් තේරුම් අරගෙන නිච්ච සුඛාත් ඉවත් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. එනිසා පළමු කොටම අපි අපේ මේ මෙතෙක් කල් තිබුණු දැක්ම ආකල්පය වෙනස් කරන්න මේ බණ ආණ්ඩුව. එනිසා අරිය ධම්මේ කෝවිදෝ, අරිය ධම්මේ විනීතෝ, අරිය ධම්මේ දස්සාවි, මේ ආකාරයට මේ රිය අරිය දෙපැත්තේ අරිය පර්යේෂණ රිය පර්යේෂණ දෙක වෙනම තේරුම් අරගෙන අපි මේ රිය ගමන අත්තරින්නට නම් මේ රිය ගමනේ මිදී නිදහස් වෙන්නට නම් මේ සංසාර දුකෙන් සදහට මිදී නිදහස් වෙන්න නම් අරිය පර්යේෂණයක් කළ යුතුයි. රිය පර්යේෂණය දැනගෙන අත්හල යුතුයි. ආනපාන කළ යුතුයි. අසවස කළ යුතුයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව කිලුටු වෙන කෙලෙස් සහිත වූ සියලු දේ රිය ගමනට හේතු වෙනවා, උපකාර වෙනවා. ඒ වගේම මේ කෙලෙස් සහිත වූ දේ අත්තරින හැම අවස්ථාවකම භාවිතා නොකරන හැම අවස්ථාවකම ඒක අනිච්චසේ දුක්ඛසේ අත්තසේ දැකලා නිච්ච සුඛාත් අයින් කරන හැම අවස්ථාවකම ඒ පුද්ගලයා මේ රිය ගමනට බැඳෙන්නේ නැහැ, නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ නිවන කාටවත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. තමා විසින් තමා තුලින් මේ අරිය පරිේශනයක් කරන්න ඕනේ. එමනනම් මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වන්නට උපකාර වන්නා වූ පාරිශුද්ධතාවයක්, සුද්ධි විසුද්ධි පරිසුද්ධි වෙන්න ඕන. මුත්‍ති විමුක්ති පරිමුක්ති කියන තත්වයට තමන්ගේ හිත තමන්ම පිරිසිදු කරගන්න ඕන. ඒ නිසා තමන්ගේ හිත කිලුටු වෙන්නේ තමන්ගේ වැරදි ක්‍රියා නිසා. අර පිනවා පිනවා ආස්වාදයක් ලබන්නට ඇකනනාසය දියකය මන පාවිච්චි කරනකොට කිරුටු වෙනවා. විඳවා වේදනාවක් ඇහැකණනාසය දියකය මන පාවිච්චි කරනකොට විඳවා කිරුටු වෙනවා. ඒ වගේම මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දැක්කදී ඇහුවදී වැරදිසේ මැන සංසන්දනය කරන්න යනකොට කිලුටු වෙනවා. එනිසා මේ අධ්‍යාත්මය කිලුටු වෙන්නේ වැරදිසේ මැන කියා කිරීමෙන්, වැරදිසේ විඳවා කටයුතු කිරීමෙන්, වැරදිසේ පිනවා ආස්වාදයක් ලැබීමෙන්. මේ ආස්වාදය ලැබීම ලබනවත් සමගම ඒකේ ආදීනව අනිච්ච දුක්ඛ විපරිණාම ධර්ම තමන්ට උරුම වෙනවා. එකයි දුක, එකයි වේදනාව, එකයි පැවැත්ම, එකයි මේ සංසාරයේ අතරමං වීම. ඒක නිසා හොඳට තේරුම් ගත්තොත් මේ සංසාර දුකෙන් ඕනම කෙනෙකුට සදහටම මිදී නිදහස් වෙන්නට පුළුවන්. මේ නිවැරදි ධර්මය තේරුම් අරගෙන නිවැරදි ආකාරයට ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කළොත් අර සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, කරණීය ධර්ම ආන කරන්න ඕන, ඇතුළට ගන්න ඕන, අකරණීය ධර්ම බැහැර කරන්න ඕන, සේවිතබ්බා ධර්ම යහපත් පිරිසිදු වෙන ධර්ම ඇතුළට ගන්න ඕන, අයහපත් අපිරිසිදු කිලුටු වෙන ධර්ම දැනගෙන තෝරාගෙන පිට කරන්න ඕන. එමනම් රාගය, ద్వේෂය, මෝහය තමයි කිලුටු ධර්ම, කෙලෙස් ධර්ම ඇතුළට නොගත යුතු දේ. ඒ වගේම අලෝභ, ආදේශ, අමෝහ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, විතරාග, විතදේශ, විතමෝහි තමයි ඇතුළට ගත යුතු කරණීය ධර්ම, යහපත් ධර්ම, පිරිසිදු වෙන ධර්ම. එනිසා පිරිසිදු වෙන ධර්ම හොඳින් තේරුම් අරගෙන ඇතුළට ගැනීමටත්, අපිරිසිදු වෙන දේ හොඳින් දැනගෙන ඒවා ඇතුළට නොගෙන අකරණීය ධර්ම හැටියට ප්‍රහාණය කළා, බැහැර කළා, අයින් කළා, අස්කරණ එකත් නිවනට උපකාර වන දේ. මේ දෙකට කියනවා, මේ දෙපැත්තට කියනවා අස්ස පස්ස, ආන පාන, සේවිතබ්බා අසේවිතබ්බා, කරණීය අකරණීය, සුව අසුව. මේ ආකාරයට බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ දේශනා. ඒ නිසා පින්වතුනි, මේ උතුම් බුද්ධ දේශනාවේ හොඳට තේරුම් ගත්තොත් මේ කරණීය අකරණීය දෙපැත්ත, මේ සේවිතබ්බා අසේවිතබ්බා දෙපැත්ත, එතකොට ආනපාන සති සමාධියේ පිහිටනවයි කියන්නේ මොකද්ද කියන එක පිරිසිදුව තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණේ වෙලා නිවන් මඟඵල සාක්ෂාත් කරගන්නට සෑම මිනිස්සෙකුටම මනසක් තියෙන කෙනෙකුටම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නවත්වනවා. එකක් දෙපැත්ත, එකක් ආනපාන, එකක් අස්සපස්ස. එනිසා මනසක් තියෙන පුද්ගලයෙක් හිතට වහල් වෙලා, ඇඟීමට වහල් වෙලා ප්‍රිය දෙයට ඇලෙනවා නම්, අප්‍රිය දෙයට ගැටෙනවා නම්, ප්‍රියා ප්‍රියාතර වැරදිසේ මැනලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා කටයුතු කරන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ වගේම හේතුඵල ධර්මයට බහා ගලපා බලා මේ හේතුව කිරීම නිසා තමන්ට යහපත් දෙයක් වෙනවා නම්, අනුන්ටත් යහපත් දෙයක් වෙනවා නම්, ප්‍රතිඵලය යහපත් නම් තමන්ටත් අනුන්ටත්, ඒක කිරීම කරණීය ධර්මය, තමන්ට හෝ අනුන්ට හෝ අයහපත් ඵල විපාකයක් උරුම වෙනවා නම් ඒක නොකිරීම අකරණීය ධර්ම. ඒක සේවිතබ්බා සේවිතබ්බා ධර්මය. මේක තේරුම් අරගත්තොත් ඕනම කෙනෙකුට මේ ආනපාන සති සමාධියේ පිහිටා සතර සතිපට්ඨානය පූර්ණය කරගෙන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා අස්කරන්නට උපකාර වන බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බව උදුරා දමන්නට උපකාර වන ධර්ම පූර්ණය කරගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ රාග බව ද්වේෂ බව මෝහ බව තියෙන තාක්කල් නැවත නැවත අලුතෙන් උපදින තාක්කල් දුක පැවැත්ම සංසාර රියගම මේ රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උදුරා දැම්මොත් එතන නිබ්බානගාමි පාර එතන නිවන එතන විමුක්තිය එතන නිදහස එතන තමා අපි මේ නිබ්බාන කියන නිවන් මග ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන තමන්ගේ නිවන තමා අතේ තියෙන්නේ අනුන්ගෙන් ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අනුන් කරන කියන හිතන දේ දිහා බැලලා නිවන් දකින්න ලබන්න බෑ තමන් හොඳට කල්පනා කරන්න ඕන තමන් හරි දේද කරන්නේ වැරදි දේද එහෙමනම් ඒ තමන් කරන දේ හරියට හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසඳා බලා කටයුතු කරන්න පුළුවන් සෑම පුද්ගලයෙක්ම මේ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න. ඒ සඳහාම මේ ධර්මය සියලු පින්වතුන්ට උපකාර වේවා. පින්වතුනි දැන් අවස්ථාව තියෙනවා ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න. දැන් නම් හමාරයි පැය එකහමාරක්ම තියෙනවා. ඕන කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි වෙලාව ටිකක් ලබා දෙනවා වාචිකව කාටහරි තියෙන ප්‍රශ්නයක් වාචිකවම අහන්න පුළුවන් වෙන විදිහට සමහරු ලිඛිතවත් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා ඒ ලිඛිතව අහන ප්‍රශ්න වලටත් අපි දෙවනුව උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ධර්ම දේශනාවට අදාළ නොවෙන්න පුළුවන් ඒත් ප්‍රශ්නයක් සම්මාදිට්ඨියට පත්වීම කියන්නේ සංමා රාගය ද්වේෂය මෝහය තුන තමයි සං මා කියන්නේ මිදී නිදහස් වීම. මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැරදි දේවල් වලින් අකරණීය ධර්ම වලින් මිදී නිදහස් වෙන්නට පුළුවන් මිදී නිදහස් විය යුතුයි මිදී නිදහස් වීමට මාර්ගයක් බුදුහාමුදුරුව කියලා දීලා තියෙනවා. මේ මිදී නිදහස් වන නියම නිවැරදි මාර්ගය රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර මග දැකීමත් ඒ වගේම ඒ වෙනුවට ඒ රාගය ද්වේෂය නොඋපදින ලෙස හිත පිරිසිදු කරගන්නට උපකාර වන සීල සමාධි ප්‍රඥා සංවර සංසිඳීම සම්මා තේරුම් ගැනීමත් සම්මාදිට්ඨියට පත්වීමයි. එනිසා ඉස්සෙල්ලම ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට පත්වෙන්න ඕන. රාගය ද්වේෂය මෝහය තමයි මේ කෙලෙස් හිත කිලුටු කරන්නේ. එනිසා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වය තේරුම් ගත්තේ නැත්නම් සං දැකගත්තේ නැත්නම් මේ සම්බන්ධතාවයක් ඇතිවන අසංවර වෙන මේ සංසාර ගමනට බැඳෙන සමුදය බිහි වෙන සංකාර කරන මේ ක්‍රියාකාරකම් වැරදි බව දැකගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට පත් වෙන්න බෑ. ඊළඟට දෙවැනි පියවර සම්ම දක්ඛාතා මේ දක්වා වදාළ මේ පෙන්නුව අර ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයෙන් පෙන්නුව මේ සම්බන්ධ වීමට උපකාර වන හේතු තුන රාගය ද්වේෂය මෝහය බව දැනගෙන ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් විය හැකි නිදහස් විය යුතුයි මේ නිදහස් වෙන්නට මාර්ගයක් බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව කියා දීලා තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කරන්නට සදී පැහැදී කටයුතු කිරීම තමා සම්ම දක්කාතා. ඒ ධම්මෝ සන්දිිට්ටිකෝ කියන එක නැත්නම් සම්ම දක්කාතා නෑ. ධම්මෝ සන්දිිට්ටිකෝ සම්ම දක්කාතා දෙකම තියෙනවා නම් යම් කිසි කෙනෙකුට සම්මාදිිට්ටියට පත්වෙන්න පුළුවන්. සම්මාදිිට්ටියට පත් නොවී සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර අංගයට අටක් හැටියට පූරණය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා, දුයි දේනං බදා. මේක මහා චත්තාරීසක සූත්‍රය කියන ත්‍රිපිටක ධර්මයේ තියෙන මජ්ඣිම නිකායේ සූත්‍රයක පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා. සම්මාදිට්ඨිය දෙආකාරයි, එකක් ලෞකිකයි ආශ්‍රව සහිතයි, පුඤ්ඤ භාගියා උපදි විපක්ක. මේ අපි උපාදානය කරගත්ත දේ අපිට විපාකසේ ආපහු එනවා. ඒක ලෝකය තුල හොඳ යහපත් නිවැරදි දේ. ඒක ආශ්‍රව සහිතයි. ඒක තමයි බුද්ධ ආගමේ අද භාවිතා වෙන්නේ සියලු ආගම්වල. මේ හොඳ යහපත් නිවැරදි සම්මාදිට්ඨියක් ගැන, අංගාටක් ගැන තමා කතා කරන්නේ. ඒක බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා, ආශව සහිතයි, ආශවා පුඤ්ඤ භාගියා, අර පුඤ්ඤාභි සංකාර කරලා ඒක ඵල විපාක දෙනවා, උපදි විපක්කා ඒක තමන් පසුපසු සෙවණැල්ල වගේ. ඒ හොඳ යහපත් නිවැරදි දේ ලෝකේ අතරමං වෙන්නට හේතු වෙනවා, උපකාර. ඒක ලෞකික සම්මාදිට්ඨිය. නමුත් අර සං දැකලා, රාගය, ద్వේෂය, මෝහය දැකලා, ඒ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්නට, සහ මුලින්ම රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීම තමයි මා කියන වචනෙන් විග්‍රහ කළේ. ඒ සං මා රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සදාටම සහ මුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක අනාසවා, නිරාසවා, ඒක ලෝකෝත්තර මග්ගංගා, ඒක අරියා, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක නිවනට හේතු වෙන, උපකාර වෙන දෙයක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ ලෝකෝත්තර මග්ගංගාට, ඒ නිරාමිස වූ අනාසව වූ මග්ගංගාට බුද්ධ ආගම කියන ආගමේ නැහැ. ඒක තියෙන්නේ බුද්ධ ධර්මයේ. බුද්ධ ධර්මයේ තියෙන මේ දේ ආගමේ පවත්වන්න බෑ. ඒක සාධාරණයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ ධර්මය කියන එක ඊට වඩා ගැඹුරුයි. ආගම කියන්නේ පැවැත්ම යහපත්සේ හොඳින් පවත්වාගෙන දිගටම පවත්වාගෙන යන්න උපකාර වන දෙයක්. ඒ නිසා අපි ආගම අත්හරින්න ඕනේ. ආගම තීච්ඡාවේ. හැබැයි ආගමෙන් නිවනක් නැහැ. නිවන් දකින්න බෑ. නිවන තියෙන්නේ ධර්මයේ. ධර්මයේ නිවැරදිව තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට සම්මාදිට්ඨියට මේ වර්තමාන මොහොත තුළ, මේ ජීවිත කාලය තුළ, දින ගණනක් තුළ මගඵල ලබන්නට, සම්මාදිට්ඨියට පත් වෙන්නට, සතර ආර්යපට්ඨානෙ පිහිටා කටයුතු කරන්නට පුළුවන්කම ලැබේ. හය හතර තියෙනවා. ඉතින් නොඑක ආකාරයට හය හතර කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන දොරවල් හය තමයි. හය හතර කිව්වහම හතරේව නොඑක ඒවා තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි හතර, අර චතුරාර්ය සත්‍යත් හතර, මේම දොර හතරේව තියෙනවා. තව නොඑක හරියටම චතුරාර්ය සත්‍ය දැනගත්තා නම් ඒක තමයි හතර. හැබැයි මේ හය නොදැන හතර දකින්න බෑ. ඉතින් ඒක නිසා ඔය හය හතරක් නොදන්නා කියන එකේ තේරුම එකයි. මොකද්ද මොකද්ද?
දරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ හට්ටියති හරායති ජුගිද්දති යන ධර්මතාවය මතු කිරීමේදී සඳහන් කළා මේ බඹයක් වූ ශරීරයටත් බලපාලා වාපිස්සෙම් ප්‍රකෝප වෙලා ඒකෙන් විශ්වයයි පරිසරය දූෂණය වෙලා ඒ පරිසරය ප්‍රතිචක්‍රීකරණය වෙන සම්බන්ධතාවය ඔබ වහන්සේ මතු කළා. ඒ වගේම ඒ අට්ටියති හරායති ජුගිද්දති කියන වචන තුනේ මගදී අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්.
අට්ටියති කියන්නේ දැන් ඇත්ත වශයෙන්ම මේක ගිරිමානන්ද සූත්‍රයේ අර සබ්බ ලෝක සබ්බේ සංඛාරා අනිච්චාසු කියන එකේ මේ අට්ටියති හරායති දිගුච්ඡති තියෙනවා. නමුත් ඊට වඩා ගැඹුරු ආකාරයට විස්තර ආකාරයට තවත් සූත්‍ර ධර්ම 10ක විතර මේ අට්ටියති හරායති දිගුච්ඡති දෙපැත්තම න අට්ටියති හරායති දිගුච්ඡති කියන එකත් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ දෙකම දෙපැත්තම තේරුම් ගත්තාම මෙතන තියෙන්නේ දැන් තද වෙන්නේ නැහැ, හිර වෙන්නේ නැහැ, න අට්ටියති හරායති. ඒ වගේම න දිගුච්ඡති මේක දිරා යෑමෙන් එක තැන පල්වීමෙන් කිලුටු වෙන්නේ නැහැ. ඒ වගේම දිගුච්ඡති මේක පිළිකුල් කරන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, බැහැර කරන්නේ නැහැ කියන එකයි න අට්ටියති න හරායති න දිගුච්ඡති. මේක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. දැන් ඔය අවකාශ මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර පොළවට කොච්චරම කුණු දැම්මත් මිනිස්සු මලකඳන් දානවා, කුණු දානවා, ජරාව දානවා, සියලු දේ පොළවට දානවා. නමුත් පොළව ඒක ඉවසගෙන ඒකෙන් කම්පා නොවි ඒක පිළිකුල් නොකර ඒව සියල්ල ඉවසා දරා කටයුතු කරනවාට කිව්වා න අට්ටියති න හරායති න දිගුච්ඡති කියලා. වාතයත් එහෙමයි, ජලයත් එහෙමයි, ගින්නත් එහෙමයි. ඒ වගේම තමයි දැන් ඒකේ අනිත් පැත්ත තමයි අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ අට්ටියති හරායති දිගුච්ඡති. මේක තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ අට්ටියති හරායති දිගුච්ඡති.
යම්කිසි කෙනෙකුට මේ චත්තාර සත්තස්ස කුලපුත්තස්ස කියන தත්ත්වයට පත් වෙලා චත්තාරෝ තානානි වලට ගිහිල්ලා එතන බුද්ධ ශක්තියට අනුගත වෙලා ඊට පස්සේ තමයි මේ මාර්ගයට වැටෙන්න පුළුවන් කියලා කියනවා. ඒක එහෙම වෙන්නම ඕනේද? නැත්තම් මාර්ගඵල ලාභියෙක්ගේ නැත්තම් අරහතුන් වහන්සේ කෙනෙකුගේ දැන් බුදුහාමුදුරු නැති කාලයක් වෙච්ච මේ කාලේ අරහතුන් වහන්සේ නැත්තම් මාර්ගඵල ලාභියෙක්ගෙන් පරතඝෝෂික ප්‍රත්‍යයෙන් බණ අහලා සෝතාපන්න ඵලයට පත් වෙන්න බැරිද? ඒ කාලේ විතරද ඒක පුළුවන්?
දැන් මේක මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මේක ටිකක් දිග විස්තරයක්. මේක හරියටම තේරුම් ගත යුතු ධර්මතාවයක්. දැන් බොහෝ මිනිසු කියනවා, බොහෝ අද ආගමේ සම්මත සම්ප්‍රදායික පුද්ගලයෝ කියනවා බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනත් අපිට ප්‍රශ්නයක් නැහැ, අපිට ඕනේ ධර්මය, අපි ධර්මයේ ගත්තොත් ධර්මයේ හැසිරුණොත් අපි නිවන් දකින්නවා. ඒක වැරදි. ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ පිරිනිවන් පාන්නට විනාඩි 5ක් 6ක් තියා ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන්. භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්නයි යන්නේ, මේ බුද්ධ ශක්තිය, මේ බුදු ගුණ, මේ බුදුහඬ, මේ බුදුරුව මෙතෙක් කල මේ අවුරුදු 45ක් තුල ලෝකයාට මේ මගඵල ලබන්නට පරතෝගෝසික ප්‍රත්‍ය ලබා දෙන්නට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට උපකාර වුණා හේතු වුණා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තියට අනුගත වීම, මේ බුදුරුව, බුදුහඬ, බුදු බල, බුදුදම ඒක නැති වෙලා යනවා නේද කියලා. දැන් මේක මෙහෙම ඇහුවාම තමයි බුදුහාමුදුරුවෝ චත්තාරෝඨානානි විග්‍රහ කළේ. මේකට හේතුවක් තිබුණා. දැන් මේ බුද්ධ ශාසන තුනක් තියෙනවා ලෝකේ අතීතේ. එක බුද්ධ ශාසනයක් සද්ධානුසාරී බුදුවරුන්ගේ බුද්ධ ශාසනය. එහෙම නැත්නම් සද්ධා විමුක්ත බුදුවරු ඉන්නවා. දෙවැනි බුදුවරු වීර්‍යානුසාරී බුදුවරු ඉන්නවා. තුන්වැනි බුදුවරු ප්‍රඥානුසාරී බුදුවරු. දැන් එහෙමනම් බුද්ධ ශාසන තුනක් තියෙනවා, සද්ධානුසාරී, වීර්‍යානුසාරී, ප්‍රඥානුසාරී. ප්‍රඥානුසාරී බුදුවරයෙකුගේ බුද්ධ කල්පය, ජීවමාන කාලය බොහොම කෙටි. දැන් කවුරුත් අහලා තියෙනවා අර සද්ධානුසාරී කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය බොහොම, දැන් අපි අද ඒක වැරදියටයි කියන්නේ, 80,000ක් කාලයක් තිබුණා කියලා. දැන් එමනම් බුදුහාමුදුරුවන්ගේ, අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ අවුරුදු 45යි. දැන් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ 80,000ක් කිව්වට ඒක ඒ 80,000ක් නෙමෙයි. නමුත් මේ ප්‍රඥානුසාරී බුදුවරයෙකුට වඩා බොහොම දිගු කාලයක් ඒ බුද්ධ ශක්තිය ඒ බුදුවරු ඉන්නවා. ඒ වගේම යම්කිසි සද්ධානුසාරී, ධම්මානුසාරී හෝ වීරානුසාරී බුදුවරයෙක් පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශක්තිය ලබා දෙන්නට, අලුතෙන් සෝතාපන්න මගපළයට පත් කරන්නට කිසි කෙනෙකුට බෑ. බුද්ධ කල්පයේ අවසානයි. ඒ කියන්නේ නමුත් ප්‍රඥානුසාරී බුදුවරයෙකුගේ බුද්ධ කල්පය බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි, මේ අවුරුදු 45ට පස්සේ තමයි වැඩිම පිරිසක් මගඵල ලැබලා නිවන් දකින්නේ, අර සෝතාපන්න ආදී ඵලයන්ට පත් වෙන්නේ. නමුත් අර සද්ධානුසාරී බුදුවරයෙකුගේ මේ බුද්ධ කල්පය තුල බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තව අලුතෙන් එකම පුද්ගලයෙකුටවත් අලුතෙන් සංඝර මේ සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. දැන් ගෞතම බුදුහාමුදුරන්ට පෙර බුදු ශාසන හතක්ම තිබුණා, එක්ක සද්ධානුසාරී, එක්ක වීර්‍යානුසාරී. ඒ කියන්නේ ඒක මිසක් ප්‍රඥානුසාරී බුදුවරයෙක් හිටියේ නෑ. සිකී, වෙස්සපු, කකුසඳ, කෝණාගම, මේ කාශ්‍යප, මේ සියලු බුදුවරු එක්ක වීර්‍යානුසාරී, එක්ක සද්ධානුසාරී. ඒ නිසා මේ කතාව, මේ අවශ්‍යතාව, මේ චත්තාරෝඨානානි අමතක වෙලා තිබුණේ. බුදුහාමුදුරුවෝ මුළු ජීවිත කාලය තුළම මෙහෙම කතාවක් කිව්වේ නැහැ, දේශනා කළේ නැහැ. මේක අමතක වෙන්නයි ගියේ. කොහොම හරි අවසාන මොහොතේ, අවසාන පිරිනිවන් පාන විනාඩි 5ක් තුළ බුදුහාමුදුරුවෝ මේ බව මේ ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නයකට දේශනා කළා. ඒ නිසා යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලය තුළ අර බුදුහඬ, බුදු බල, බුද්ධ ශක්තිය, බුද්ධ ශක්තියට අනුගත වීම මේ මධ්‍ය මණ්ඩලය තුළ, මේ පතිරූපදේශ වාසය තුළ කොයි කාලේ හෝ කොතැනකදී හෝ ලැබෙනවා බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලය. නමුත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඒක යම් ඒක රාශි වෙනවා බුද්ධ ශක්තිය එක රේඛාවකට. ඒ රේඛාව තුළ ස්ථාන හතරක් තියෙනවා, චත්තාරූඨානානි, සමාන සමාන්තර දුරින් එකම අර ලම්බක රේඛාවක, එහෙම නැත්නම් මේ දේශාංශකයක එකම දේශාංශකයක පවතින ස්ථාන හතරක්. ඒක තමයි චත්තාරෝඨානානි. ඒ ස්ථාන හතර බුදුහාමුදුරුවම කිව්වා අර බෝසත්තුමා උපන් තැන, බුද්ධත්වයට පත් වූ තැන, පළවෙනි ධර්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන සහ පිරිනිවන් පෑව තැන හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ ස්ථාන හතර එක සමානම පරතරයක් ඇති දුරෙන් පිහිටවලා තියෙනවා, එකම දේශාංශකයක, එකම ලම්බක රේඛාවක පිහිටලා තියෙනවා. ඒ නිසා ඒකට චත්තාරෝ ඨානානි කිව්වා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ, මේ විශ්වය තුළ මේ මිහිතලය තුළ මේ බුද්ධ ශක්තිය පවතින්නේ, ඒක රාශී වෙලා තියෙන්නේ. තවත් කෙනෙකුට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ඒ ශක්තිය තියෙන්නේ ඔය කියන අර චත්තාරෝඨානානි ඇතුළත. ඒ නිසා යම් කිසි කෙනෙකුට කොච්චරම බණ ඇහුවත් බුදු බණ ඇහුවත් සද්දස කුල පුත්තස්ස වෙන්න පුළුවන්. නමුත් දසනියානං සංවේජනියානං කියන දසනේන සම්පන්න සෝතාපන්න ඵලයට එන්න බෑ. බොටල් නෙක් එකක් හැටියට බාධකයක් තියෙනවා අර බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්තම්. දැන් මේක සියලු බුදුවරුන්ටත් මේක අදාළයි. අපේ බෝසත්තුමා අවුරුදු 6ක් මේ හැම තැනම දුෂ්කර ක්‍රියා කර කර ඇවිද්දා. යම් කිසි අවස්ථාවක මේ තවත් අවුරුද්දක් දෙකක් හෝ ඔය රමණීය භූමි භාගයට ඔය අර බුද්ධ ශක්තිය අනුගත වූ මධ්‍ය මණ්ඩලයට, එහෙම නැත්නම් මේ මේ ඇහැට බෝ වෘක්ෂ ගාවට එන්න බැරි වුණා නම්, බැරිව තවත් අවුරුද්දක් දෙකක් හිටියත් මේ බුද්ධත්වයට, මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ, මේ බුද්ධත්වයට පත් වෙන්න ප්‍රමාද වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ ශක්තියට අනුගත වෙනවයි කියන එක සියලුම දෙනා ලෞතර බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට, අරහත් බුද්ධත්වයට පත් වෙන සෑම සියලු දෙනෙක්ම මේ බුද්ධ ශක්තියට අනුගත වීම අනිවාර්යයි, අත්‍යවශ්‍යයි. ඒ නිසා ධර්මය ඇහුවාම වෙන්නේ සුතමේ ඥානය ලැබලා සද්දස්ස කුල පුත්තස්සෙක් වීම පමණයි. එතනින් බොටල් එකක් තියෙනවා. ඒ නිසා මේ ස්ථාන හතර දැක වැඳ පුදා මේ බුද්ධ ශක්තියට අනුගත වීමට අවශ්‍යයි සෝතාපන්න ඵලයට පත් වීම. මේක තමයි බුදුහාමුදුරුවන් මහා පරිනිබ්බාන සූත්‍රයේ අනුපස්සවනි ඡේදයේ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරලා දුන්න මේක ධර්ම නියාමයක්. මේක නියත ධර්මතාවය. ඒ නිසා ඒ නියත ධර්මතාවය තේරුම් ගන්නා තාක් කල් සෝතාපන්න ඵලයට කෙනෙකුට අනුගත වෙන්නට, පත් වෙන්නට පහසුවක් නැහැ, හැකියාවක්.
ආඳුරනේ, එතකොට දැන් සිවිපිලිසි පියාපත් මහරහතුන් වහන්සේ නමකින් බණ ඇහුවත් සෝතාපන්න ඵලයට පත් වෙන්න,
අරහතුන් වහන්සේ කෙනෙකුගෙන් බණ ඇහුවත් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබුණට මේ දසනියානං සංවේජනියානං කියන තත්වයට පත් වෙන්න,
සෝතාපන්න ඵලයට එන්න බෑ.
බෑ. ඒක මගට එනවා. සද්දස්ස කුල පුත්තස්ස වෙන්න පුළුවන්, සෝතා සුතමේ ඥානය ලබන්න පුළුවන්. නමුත් අර බොටල් එකක තියෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ මේ අසජි හාමුදුරු ඒ ධම්මයි හේතු පබවා කියලා
උපදෙස්, ඒක බුදුහාමුදුරුව ජීවමාන කාලය තුලනේ.
ඒ බුදු මුඛයෙන් නොකියුවට ප්‍රශ්නයක් නැහැ.
නෑ, බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලය තුල බුදුහාමුදුරුව ඒගොල්ලන්ට වරමක් දුන්නා 69කට. ඒ අවස්ථාව ලබා දුන්න ඒ බුද්ධ ශක්තිය, බුදු බල, බුදුහඬ, ඒ බුදුහාමුදුරුව ජීවමාන කාලය තුළ සියලු බුද්ධ ශ්‍රාවකයන්ටත් බුදුවරුන්ටත් තියෙනවා. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඒ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙනවා ස්ථාන හතරක.
ඒ කාලෙදි කිසිම අවශ්‍යතාවයක් නැහැ බුදු කෙනෙක්ගෙන් බණ අහන්න.
ජීවමාන කාලේ මේකේ අවශ්‍යතාවයක් නැහැ. එතෙන්දි ඕන වෙන්නේ අර බුදුහාමුදුරුවන්ගෙන් හෝ මේ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් හෝ මේ බණ, මේ සංදේශනාව අහන එක පමණ. ඈ, සතර දළදා වහන්සේලා විතරක් නෙමේ බුදුහාමුදුරුවන්ගේ සියලුම වැදගත් ධාතුන් වහන්සේලා අර කොටස් අටකට බෙදලා මේ හෙළබිමේ තියෙන්නේ. පස්සේ කාලෙක යම් යම් සුළු සුළු ඒ ධාතුන් වහන්සේලා ඉන්දියාවට, බුරුමයට වගේ තැන්වලට ඒ රජවරුන්ගේ කාලවල බාර දෙන්න ඇති, මේ පූජා කරන්න ඇති, එහෙම බොහොම පොඩි පොඩි දේවල්. නමුත් ඒවත් ධර්මතාවයෙන් පස්සේ කාලෙක ආය ආපහු එක් අහු වෙනවා එනවා. ඒවයි තින් මේ සම්මත දේවල්. ඒව සම්මතය. දැන් කොයි කාලේ හරි එහෙම ගෙනියන්න වෙන්න පුළුවන්. සමහර විට ලංකාවෙන් ධාතුන් වහන්සේලා නොයෙක් රටවල් වලටත් රජවරු පූජා කළා ගෙනිච්චා. එහෙම වෙන්න පුළුවන්. ඒවා හැබැයි මුලින්ම මේ රටේ තිබුණේ. නමුත් විශේෂයෙන්ම සතර දළදා වහන්සලා අකු ධාතුව ලලාට ධාතුව මේ වගේ ඒ වගේ ධාතුන් වහන්සලා කිසි දවසක මේ රටෙන් එළියට ගියේ නැහැ. ඒ කියන්නේ මේ හෙළබිමේ කියන තිදසපුරේ 30 පුරයක් තිබුණා මේ හෙළබිමේ. ඒක ඒ ඒක තමයි ලංකාවෙන් ජම්බුද්දීපේ තිදසපුරේ කියලා කිව්වේ. තිදස කියන්නේ ඒ කාලේ පුරවර 30ක් තිබුණා. ඒවා ප්‍රධාන නගර.
සංදිස්තිකව උනාට
පස්සේ තියෙනවා
සංදිස්තිකව වෙන්න ඉස්සර වෙලා ඒ ස්ථාන හතර බැලුවට
නෑ. ඒ සංදිස්තිකෝ නෙමෙයි ඒ සම්මාදිට්ටි. සංදිස්තිකව වෙන්න නම් මේ බණ අහලා සං දැකලා ධම්මෝ සංදිස්තිකව වෙන්න ඕන. රාගය ద్వේෂය මෝහය කියන කෙලෙස් ගති තුන තමන් තුල උපදිනවා තියෙනවා ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ධම්මෝ සංදිස්තිකව. ඒක ලැබුවට පස්සේ සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. ඊට පස්සේ අර බුද්ධ ශක්තියට අනුගත වුණාම දස්සනීයානං සංවේජනීයානං සං නැවතත් රාගය ద్వේෂය මෝහය වේ නිසා උපදින වේගය ජනිත වෙන වේගය නීයානං. නීයානං කියන්නේ සාමුලින්ම ඒකෙන් නිදහස් වෙලා නෙක්ඛම්ම කියන தත්වෙන් ඒකෙන් මිදී නිදහස් වෙන නිබ්බාන කියන தත්වෙට නිබ්බිදා වෙනවා.
අපි වැඩි ධර්මයට අහුම්කම් දෙන්න ඉස්සර වෙලා අපි ඒ ස්ථානවලට ගියාට දැන් නැවත වරක් අපි ඒ ස්ථානවලට
යන්න. දැන් සද්දස්ස කුල පුත්තස්ස නොවි ඔය ස්ථාන හතරට ගියාට වැඩක් වෙන්නේ නැහැ. සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට පත් වෙලා මේ සෝතාපන්න මාර්ගයට අවතීර්ණ වුණාට පස්සේ ඒ ස්ථානවලට ගියාම දස නියානං සංවේජනියානං කියන මගපළයට පත් වෙනවා. දෙකක් අවස්ථා දෙකක්. දැන් බණ අහලා යම් ආකාරයක දැන් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ නම් මේ අවශ්‍යතාවය නැහැ. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම ධර්ම දේශනාවක් කළා නම් එවලෙම බුදු ආණ්ඩ බුද්ධ ශක්තිය බුදු බල සියලු දේ අර දෙකම එක වෙලාවෙ ලැබෙනවා. දැන් එහෙම වෙන්න බෑ. දැන් එකක් මුලින් ලබා ගන්න ඕන. මොකද්ද? සද්දස්ස කුල බුද්දස්ස. ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බුද්ධ ශක්තිය අර තියෙන රේඛාවට අර ස්ථාන හතර චත්තාරෝට අනානි වැඳ පුදා ගන්න ඕන එකක් හරි. එතකොට හරි. එතෙන්ට ගිහිල්ලත් කරන්න දෙයක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කරගත්ත දේම තමයි සිහිපත් කරන්න ඕන. මොකද්ද බුදුහාමුදුරුවෝ කරගත්ත දේ? රාග ద్వේෂ මෝහ තමන්ගේ හිතෙන් සහ මුලින්ම සදාටම නික්ලේශී තත්වයට පත් කරගත්. තමන්ටත් සදාටම නැතත් ඒ බෝධින් වහන්සේ ගාවට හෝ ඒ ස්ථාන හතරට හෝ ගිහිල්ලා තමන්ගේ හිතෙත් ඒ පැහැදීම රාගයෙන් තොර ద్వේෂයෙන් තොර මෝහයෙන් තොර ඒ සත්‍ය ක්‍රියාව බලයේ පතුරවලා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් විනාඩි 5ක් හෝ 6ක් තුල. ඒ අනුව අර පටිසෝතගාමී තත්වයට සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන්. මේ පියවර දෙක හරියටම තේරුම් ගන්න ඕන. නැත්නම් හරියන්නේ. ওই පියවර දෙක සියලු දේ පහුගිය අවුරුදු 1800ක් තරම කාලයක් තුල සහ මුලින්ම වැහිලා තිබුණා. ස්ථානත් ක්‍රමානුකූලව වැහුවා, ධර්මයත් ක්‍රමානුකූලව වැහුවා. ඒ නිසා ඔයා බැහිලා ගියා ධර්මයේ මේ මගපල් ලබන්නට සුදුසුකම් ලබන මිනිසුත් නැති වුණා. ඒ කාලේ ධර්මෙනුත් වැඩක් නැහැ, ස්ථානවලිනුත් වැඩක් නැහැ. දැන් යම් යම් පිරිස් මේ මගපල් ලබන්නට සුදුසු තත්වයේ අය මිනිසු හැටියට මේ මීතලය තුල උපදිලා තියෙනවලු. ඒ අයට මඟ පෙන්වීම, ඒ අයට අවශ්‍ය දේ කියා දීම, ඒ අයට පමණක් මේ ධර්මයේ කියා දීම සහ මේ ස්ථාන දැක බලා වැඳ පුදාගෙන අර දස නියානං සංවේජ නියානං කියන தත්වේ. මේ සියලු මිනිසුන්ට මේක වැඩක් නැහැ. නිකම් මිනිසුව අසුතවත් පුතක් යන පුද්ගලියෝ ඔය තැන්වලට ගියාට වැඳට කිසි හරයක් අර්ථයක් නැහැ.
ස්වාමීන් වහන්සේ මේ ස්ථාන හතරෙන් එකකට කියත් ප්‍රමාණවත්ද?
එකකට යනවා නම් අර මධ්‍ය මණ්ඩලයේට එහෙම නැත්නම් බුදුහාමුදුරුව බුදු බෝධීන් වහන්සේ ගාව තමයි ඒ බුද්ධ ශක්තිය ඒක රාශි විලා මධ්‍යගත වෙලා තියෙන්නේ.
නැත්නම් සතරපලටම යා යුතුයි.
හතරටම ගියොත් වඩාත් හොඳයි. මොනා රුපියල් 500ක් යයි යන්නේ. ස්වාමීන්
වහන්සේ
ඒක ඊට පස්සේ ප්‍රශ්නයයි. ඊට පස්සේ කාගේවත් බලපෑමක් ওই බුද්ධ ශක්තියට නැවත අනුගත වීමක් මේ මොකක්වත් ඕනේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ඒ ධර්මයේ හැසිරෙන පුද්ගලයාට ධර්මයේ ශක්තිය බලයමයි ඊගාවට ඉතිරි මඟ බල පූර්ණ වෙන්න උපකාර වෙන්නේ හේතුවේ. එතනියට කලයුත්ත ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරනවා. ඒක හොඳටම දසනේන පහතබ්බා කියන්නේ ඒකයි. ඒ කල යුතු සියල්ල තමා විසින් හොඳට දැක්කා. ඒකයි සම්මාදිට්ඨිය. ආනපාන කරමින්ම තමා ආනපාන සති සමාධියම තමයි. හැබැයි ආනපාන කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම හෝ බඩ පිම්බීම හැකිලිම නෙමෙයි. මේකයි තේරුම් ගත යුත්තේ.
එල් ස්වාමීන් වහන්සේ මේ අද මගේ පළවෙනි දවසේ මෙතෙන්ට ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ පණ දේශනාව අහන්න හම්බ වෙච්ච.
මේ පැහැදිලි නෑ.
අද තමයි මේ ප්‍රථම වතාවට ස්වාමීන් වහන්සේගේ බණ
අදමයි ආවේ.
ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ දැන් බුදුන් උපන් දේශය මේ දේශය කියලා කියනවා.
බුදුන් උපන් දේශය ජම්බුද්දීපය.
එහෙමයි.
දැන් මේ හෙළීමේ ඉස්සෙල්ලා සිව් හෙළයක්. දැන් ලෝකෝපකාරය කියලා පොතක් ලියලා තිනවා රණස්ගල්ලේ හාමුදුරුව කියලා. හාමුදුරු නමක් දැනට අවුරුදු 1000කට 2000කට මේ 1000කට 1500කට ඉස්සර මේ ලෝකෝපකාර කියන පොතේ තියෙනවා. මේක සතර මහා දීපයක්. ජම්බුද්දීපා, උතුරු කුරු දීපා, අපර ගෝයානීය, පූර්ව විදේහ. මේ සතර දීපේ හිටියේ කුල හතරක මිනිස්සු. මේ ජම්බුද්දීපේ හිටියා දේව ගෝත්‍රිකයෝ. මේ උතුරු කුරු දීපේ හිටියා යක්ෂ ගෝත්‍රිකයෝ. ඒ වගේම මේ පූර්ව විදේහයේ හිටියා නාග ගෝත්‍රිකයෝ. ඒ වගේම රාක්ෂ ගෝත්‍රිකයේ හිටුවා මේ අනික් දේශේ. ඒ අනුව මේක සිව් දීපයක්. හැබැයි මේ අද තියෙන හෙළබිමට වඩා 10 ගුණයක් විතර ලොකු දීපයක්. දැන් ටොලමිගේ සිටියම ඇන්දේ බුදුහාමුදුරුව පිරිනිවන් පහලා අවුරුදු 1000කට විතර පස්සේනේ. දැන් ටොලමිගේ සිටියමේ තියෙන ලංකාවෙන් තුනෙන් එකක්වත් අද නැහැ. ඒ වගේම බොහොම අතීතම කඩින් පොත්වල පුස්කොළ පොත්වල ලියලා තියෙනවා මේ සුනාමියක් ඇවිල්ලා. සුනාමි එකනෙමේ සුනාමි ඇවිල්ලා තියෙනවා හැම අවුරුදු 250කට 300කට සැරයක්. දැනට අවුරුදු 2200කට 300කට පෙර අර විහාර මහදේවිය ගොඩ බැස්ස සුනාමියක්. ඒ සුනාමිය නිසා මේ හෙළබිමේ විශේෂයෙන් ජම්බුද්දීපේ කොටස්වල ගම් 114,000ක් මූදුබත් වෙලා රටෙන් කොටසක් නැති වුණා කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුව බුදු වෙලා අවුරුදු ඔය සිද්ධිය වුණේ අවුරුදු 500ක් 400ක් අතර. එතකොට ඊට පස්සේ මේ රටේ තව සුනාමිය ඇති වුණා. පොළොන්නරි යුගයේ අවසානයේ මහ විශාල තව සුනාමියක් ඇවිල්ලා රටෙන් තව කොටසක් විනාශ වුණා. ඉතින් ඒක නිසා මේ නොයෙකුත් ස්වාභාවික විපත් නිසා සුනාමි, ජල ගැලුම්, නියඟ මේ වගේ දේවල් නිසා මේ හෙළදීපේ මේ සිව්වෙලේ ඒ එදා තිබුණු විශාල රට අද වෙනකොට කුඩා වෙලා තියෙනවා. ඒක අපේ කඩින් පොත්වල කඩින් පොත් දැන් ඔක්කොම විවෘත වෙලා. දැන් කඩින් පොත් අපිට පරිශීලනයට තිබුණේ නැහැ. ඒවා මේ හියු නෙවිල් කියන පුද්ගලයෙක් සුද්දෙක් 1860 ගණන් 70 ගණන් වල පොත් 6000ක් පුස්කොළ පොත් එංගලන්තයට අරන් ගියා. දැන් අද ඒ පොත් වලින් කොටසක් ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. එනිසා මේ ත්‍රී සිංහලයේ කඩයිම් පොත, ජම්බුද්දීප කඩයිම් පොත මේ වගේ කඩයිම් පොත් තියෙනවා. කඩයිම් කියන්නේ ඒ කාලේ තිබුණ ඒ සිව් හෙළේ දේශ සීමා මායිම් විග්‍රහ කරපු පොත්. ඒවාද කොටසක් විවෘත වෙලා තියෙනවා. එනිසා දැන් මේ ජම්බුද්දීපය කියන එක පැහැදිලිව පිරිසිදුව තේරුම් ගන්න පුළුවන්. ඒ ජම්බුද්දීප කඩයිම් පොත සිංහල අකුරෙන් සිංහල අය සිංහල පන්හිඳෙන් ලියලා තියෙන පොත්.
සොයනසෙ ඉතින් දැන් බුදුන් වහන්සේ දේශයේ ජම්බුද්වීපය කියලා අපි දැන් දන්න කරුණු කාරණා තියෙනවා නම් අපි දැන් මේ ලංකාවේ බුද්ධ ආගම පිරිහී යන තත්ත්වයක් තියෙනවා.
මොකද්ද මොකද්ද?
දැන් කාලේ බැලුවොත් එහෙම ලංකාවේ බුද්ධ ආගම කියන එක පිරිහෙන තත්ත්වයකට පත් වෙන ලකුණු තමයි පේන්නේ.
මේ මේකත් ওই මහත්තයාගේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මෙන්න මේක කියන්න ඕන. බුද්ධ ආගම කියන එක ඉන්දියාවෙන් ලංකාවට ගෙනාව එකක් 100,000ක් සහතිකයි. හැබැයි බුද්ධ ධර්මය කොහෙන්වත් ලංකාවට මේ ලැබීමට මේ සිව්වැලේට ගෙනාවේ නැහැ. මේ සිව්වැලේ උපන්දේ මතු වුණදේ මතු කරගත්ත දේ බුද්ධ ධර්මය. බුද්ධ ධර්මයම පස්සේ කාලෙක ආගමක් හැටියට සකස් වෙලා මේ අභයගිරියට ජේතවනාරාමයට බුදුහාමුදුරුව පිරිනමන පාල අවුරුදු 900ක් විතර වෙනකොට ආයි නැවත ආගමක් හැටියට මේ රටට ආවා. ඒ නිසා බුද්ධ ආගම ගෙනාවේ ආවේ ඔය වැඳුම් පිදුම් වැඳුම් පැතුම් විශ්වාස ඇදහිලි සියලු දේ ආවේ ආගමක් නිසා. ඒවා ඉන්දියාවෙන් ආව දේවල්. ඒවා හෙළඹීමේ තිබුණා. නමුත් ඔය විදියට සකස් වෙලා ආවේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය, මේ වගේ දේවල් බුද්ධ වර්ෂ 800 ගණන් වල ඉන්දියාවේදී ලිව්වා මහායානික මහා සාංගික පිරිස. ඒවා මුල් කාලේ මහා විහාරකයෝ හලාහල විසමෙන් බැහැර කළා. නමුත් පස්සේ කාලෙක ඒගොල්ලන්ටත් යටත් වෙන්න සිද්ධ වුණා. එදා මුල් කාලේ හලාහල විසමෙන් බැහැර කරපු දේ සතුටෙන්ම වැළඳගත්තා පස්සේ මේ ආගම. ඒක නිසා ආගමක් ආවා. ඒ නිසා දැන් මේ අපි අදහන ආගම අපේ එකක් නෙමෙයි. ඒක ඉන්දියාවෙන් ආව එකක්. ඒක හරි. හැබැයි මිහිඳු හාමුදුරුව ආගමක් ගෙනාවේ නැහැ. ඒකත් වෙනස්. මිහිඳු හාමුදුරුව ආගමක් ගෙනාවේ නැහැ. ඒක වැරදි මතයක්.
එතකොට ස්වාමීන් වහන්සේ පිරිසිදු බුද්ධ ධර්මයේ පැවතිලා තිබෙන්නේ අපේ ලංකාවේ පමණයි.
මේ ක්ලියර් නෑ.
පිරිසිදු
බුද්ධ පොඩ්ඩක් එලියට අරන් කතා කරන්න.
පිරිසිදු බුද්ධ ධර්මයේ පැවතිලා තියෙන්නේ අපේ ලංකාවේ පමණයි.
ඔව්. පිරිසිදු බුද්ධ ධර්මයේ කියන්නේ නිවන් මඟ හෙළි කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වන ධර්මයේ තියෙන මේ හෙළඹීමේ පමණයි. ඒක බෂාම්තුමා මේ බෂාම්තුමා ඉන්දියාවේ හිටපු බොහොම ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙක්. එයා පොතක් ලියලා පැහැදිලිව මේ අශෝක ධර්මය පැහැදිලි කරනකොට කියලා තියෙනවා මේ අශෝක රජුරුවන්ගේ තිබුණු අශෝක ධර්මය හෝ ඉන්දියාවේ එදා තිබුණු මේ ධර්මය හෝ කිසිසේත්ම දේවාගමෙන් බැහැර නොවු ආගමක් මිසක නිවන් දකින බුද්ධ ධර්මයක් එහෙ තිබුණේ නැහැ
කියලා. ඉතින් දැන් අපේ මේ සියලු සාධක අපේ ලංකාව ගත්තොත් එහෙම ගොඩක් කට්ටිය පිළිගන්නේ නැහැ අපිට.
ඒක ඉතින් කරුමේ.
ඒක තමයි. ඉතින් අපිට මේ බව ප්‍රචාරය කරන්න වැඩපිළිවෙලක් දැනටමත්
දැන් මෙහෙමයි. අපිට ඕනේ නැහැ මේ ලංකාවේ ඉන්න පෘථග්ජන ලෝකයා නිවන් දකින්න බැරි පුද්ගලයෝ ඔක්කොටම මේක කියන්නත් ඕනේ නැහැ, ඔප්පු කරන්නත් ඕනේ නැහැ, පැහැදිලි කරන්නත් ඕනේ නැහැ. ඒ පුද්ගලයා යන පාරේ ගියාද? නිවන් දකින්නට පින් ශක්තිය තියෙන පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙන කීප දෙනෙකුට කිව්වහම මේක තේරුම් ගනි. ඒ අය මේ මග හොයාගනි. ඒ අය සද්දස්ස කුල පුත්තස වෙයි, ඒගොල්ල බුද්ධ ශක්තියට අනුගත වෙයි. ඒ අය තමන්ගේ මග හදාගනි. අනික් අය තව සංසාරේ ඉදිරියට යන්න ඉන්න අය. ඒ අය අපිට කරන්න දෙන්නේ. අපිට සියලු මිනිස්සුන්ට මේක කියන්න හෝ පෙන්වන්න හෝ පැහැදිලි කරන්න හෝ අවශ්‍ය නැහැ. අනිත් පාර ඔය ස්ථාන හතරට වැරදි මිනිස්සු ගියොත් අර සද්දස්ස කුල පුත්තස්ස නොවන පුද්ගලයොත් යනවා. ගියොත් ඔය ස්ථානත් කිලුටු වෙනවා. ඒ මිනිස්සුන්ගේ හිතෙත් යම් ද්වේෂයක් ඇති වෙලා ඒගොල්ලන්ගේ නිවන තවසුරටත් කම්මාවරණයකින් ප්‍රමාද වෙනවා. ඒකත් වෙන්න ඉඩ තියෙනවා. ඒකත් තේරුම් ගත යුතුයි. දැන් අවිහිංසා මේ මහත්ය ප්‍රශ්නයක් අහනවා විහිංසා විතක්ක විචාර කියලා. දැන් මේකේ විරුද්ධ වචනේ මොකද්ද? අවිහිංසා සවිතක්ක සවිචාර. දැන් යම් කෙනෙක් මනසෙන් තවත් කෙනෙකුට බාධකයක්, අවැඩක්, අසාධාරණයක්, වරදක්, නොමඟ යැවීමක්, අපහසුවටපත් කිරීමක් කරනවා නම් ඒක විහිංසා විතක්ක විචාර. කරන්න හිතුවා ඒකෙන් මුදවා නිදහස් කරන්න කල්පනා කරනවා නම් අවිහිංසා සවිතක්ක සවිචාර. ඒක යහපත් සවිතක්ක සවිචාර. අරක විතක්ක විචාර. ඔව් මනසින්. ඒ තුනම මනසින්. දැන් තුනක් තියෙනවනේ මනසින් කරන අකුසල් පාප කර්ම මොනවද? කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. දැන් මේ විහිංසා විතක්ක විචාර නිසා මනුස්ස මනස පදුට්ටේන වෙනවා. මනසාචේ පදුට්ටේ. පදුට්ට වෙනවා කියන්නේ දුප්පඤ්ඤස්ස වෙනවා කියන්නේ කිලුටු වෙනවා. ඒ දැන් කාම විතක්ක විචාර නිසා මනස කිලුටු වෙනවා. ව්‍යාපාද විතක්ක විචාර කියන්නේ වෙන කෙනෙකුට දේශයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන් යම් දෙයක් කරනවා නම්, ශාප කරනවා නම්, පලි ගහනවා නම් තව හුඟක් දේවල් තියෙනවා. ඒ සියලු දේ ව්‍යාපාද විතක්ක විචාර. තුන්වැනි එක විහිංසා විතක්ක විචාර. ඒක නිසාත් කිලුටු වෙනවා. තමන්ගේ ඒ විහිංසා විතක්ක විචාර කරන පුද්ගලයාගේ හිතයි කිලුටු වෙන්නේ. ඒ අනුව පළවෙනි වරට ඒ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර කරන මිනිහාගේ ඇතුළාන්තයේ කිලුටු වෙනවා. ඒ පුද්ගලයා නිකුත් කරන කිරණ ශක්තිය විසකිරණ ශක්තියක්. ඒ විසකිරණ ශක්තිය නිසා ඒවා හිතෙන් නිකුත් කරන්නේ, ඒවා අර මනසෙන් නිකුත් කරන්නේ. ඒවා නිසා විශ්වය ආපෝ තේජෝ ආයෝ පඨවි හතර කිලුටු. ඒ නිසා දෙපැත්තකින්ම අජ්‍යත්තාව බහිද්ධාව දෙපැත්තෙන්ම කිලුටු වෙනවා. ඒක බලවත්. දැන් පෘථග්ජන පුද්ගලයෙකුගේ සහ ඕනෑම පුද්ගලයෙකුගේ කුරා කුහුම්බියාගේ පටන් මහා බ්‍රහ්මයා දක්වාම කයවල් තුනක් තියෙනවා. ක්‍රියාකාරකම් කරන්න පුළුවන් තුනක් තියෙනවා. එකකට කියනවා කරජ කාය, දෙවෙනි එකට කියනවා මනෝමය කාය, තුන්වෙනි එකට කියනවා චිත්තජ කාය. දැන් අපි මේ වැරදි වැඩ කළොත්, වැරදි දේවල් කළොත්, අකුසල් කළොත්, වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කළොත් ඒ වැරදි ගති ගති හැටියට ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන කොහේද මේ ගති තැන්පත් කරගන්නේ? මනෝමය කය. හොඳ ගති මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, ඒ ගති කොහෙත් තැන්පත් කරගන්නේ? ඒත් මනෝමය කය. ඒ හොඳ ගති නිසා අර මනෝමය කය පිරිසිදු වෙනවා. අර නරක ගති නිසා මනෝමය කය බර වෙනවා, කිලුටු වෙනවා, කුණු වෙනවා. ඉතින් ඒක නිසා මේ මනෝමය කයේ තියෙන හොඳ නරක ගති දෙකම සහමුලින්ම ඉදිරි ඉවත් කළොත්, අස් කළොත්, අයින් කළොත් පුණ්‍ය පාප පහිනස්. ඒ පුද්ගලයා නිවන් දකින්න. ඒ පුද්ගලයාගේ ගති නෑ, න ගති. එනිසා අංගුත්තර නිකායේ තියෙනවා ගති සූත්‍ර 10ක්. නිවන කියන්නේ න ගති. ගත්ත දේවල් හොඳ හෝ නරක හෝ පින් හෝ පව් හෝ කුසල් හෝ අකුසල් හෝ මොකවත්ම නැහැ. ශේෂයක්වත් නැහැ. අශේෂ විරාග නිරෝධ. ඒ පුද්ගලයා න ගති. ඒ අනුව ඒ පුද්ගලයාගේ කිලුටු අධ්‍යාත්මය පිරිසිදු වෙන්න හෝ කිලුටු වෙන්න හෝ අලුතෙන් ක්‍රියාත්මක වෙන්න හෝ ක්‍රමයක් නැහැ. ඒකයි වෙනස.
ගරු ස්වාමීන් වහන්සේ බිදස්සල මතය පවතිනවා මේ මම කියලා කෙනෙක් සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියලා අවබෝධ වුණාම නිවන් දකින්නවා කියලා. ඒ සම්බන්ධව ප්‍රකාශ යමක් ප්‍රකාශ කරන්න.
ඒක මේ මහත්තයා ප්‍රශ්නයක් අහනවා. බොහෝ අය අද ඔය රේඩියෝ වල ගුවන් විදුලිවත් කියනවා මම කියලා පුද්ගලයෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ නිවන් දකින්න මම කියලා කෙනෙක් නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි. බුදුහාමුදුරුව කියලා තියෙනවා ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඒක අනිත් පැත්ත දුවතාවේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. මෙන්න මේ වචන දෙක මේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති කියන වචන ටික වැරදියට සිංහලට පරිවර්තනය කළ තියෙනවා ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා. දැන් මෙතන තියෙන්නේ නේතං මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ කියලා තමයි ත්‍රිපිටක කාර්යෝ පරිවර්තනය කළ තියෙන්නේ සිංහලට පරිවර්තනය කරනකොට මේ 1900 ගණන් වල මේ කරපු වැරදි පරිවර්තනය. නමුත් මේ බුදුහාමුදුරන්ගේ මාගදී භාෂාවෙන් මේ නේතං මම මේසෝ අත්තාති කියලා මේ කිව්වේ නේතං මම මේසෝ අත්තාති මේ විදිහට කිව්වදේ මේ වැරදි පරිවර්තනයක් නිසා මේකේ නිවැරදි පරිවර්තනය මමයයි ගැනීමට මගේයි ගැනීමට මගේ වසඟයටගෙන පවත්වා ගැනීමට සුදුසු කිසිවක් නැත්තේමය. මේක තේරුම් ගන්න ඕන. දැන් මම කියලා යමක් දැන් මම අල්ල ගන්නවා, පාත් ගන්නවා. මේක මම කොච්චර අල්ල ගත්තත් මට පුළුවන් ඒකේ විපරිණාමය වෙනස් වීම අන්‍යතාභාවයට පත් වීම නවත්තන්න බෑ. අන්න ඒකයි මේකේ තේරුම්. මම කියලා ඔය ශරීර කූඩුව අධ්‍යාත්මික වශයෙන් අල්ල ගන්නවා පංචස්කන්ධය. බාහිර වශයෙන් තව නොයෙකුත් දේවල් පංචස්කන්ධයන් අල්ල ගන්නවා. ඒ අල්ලගත්ත කිසිම දෙයක් වසඟයට ගත්ත කිසිම දෙයක් මට කැමතිසේ මට රිසිසේ මට මනාපසේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න නවත්වන්න පුළුවන්ද? අන්න ඒ ධර්මතාවයයි තේරුම් ගත යුතු. ඒ ධර්මතාවය වැරදියට තේරුම් ගැනීමයි වැරදියට පරිවර්තනය කිරීම නිසායි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා වැරදියට පරිවර්තනය. ඒකයි මේකේ වැරද්ද. පරිවර්තකයාගේ වැරද්ද. මාගදී භාෂාව නොදැන පරිවර්තනය කිරීම නිසායි මේ වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. නෑ, චේතනාව කියන්නේ ඊට වඩා වෙනස්. දැන් ඉස්සෙල්ලම එන්නේ ඇහෙන් රූපයක් දකිනවා. ඇහෙන් රූපයක් දැක්කහම අරමුණක් ඇති වෙනවා. රූප ආරම්මණය. මේ රූප ආරම්මණය දිගේ අපි රවුම් ගැහුවොත් එහෙම නැත්නම් චක්කු සංචේතන පැවැත්වුවොත් අන්න චේතනා. චක්කු සංචේතන. කනෙන් සෝත සංචේතන. නාසයෙන් ගාන සංචේතන. දිවෙන් රස සංචේතන. කයෙන් පොට්ටබ්බ සංචේතන. මනසෙන් ධම්ම සංචේතන. සංචේතන පැවැත්වෙන්නේ දෙවර දෙවෙනිවර. දැන් ඉස්සෙල්ලම අරමුණකට පටිච්ච වෙනවා. දෙවෙනි පියවර සංචේතන පවත්වනවා. තුන්වෙනි පියවර සංකාර කරනවා. හතරවෙනි පියවර සමුදය බිහි වෙනවා. පස්වෙනි පියවර විඥාන ශක්තියක් ඉපදිලා සංසාර ගමනට සම්බන්ධ වෙනවා. ඔය පහම නොදැනම එක විනාඩියක් දෙකක් තුල වෙනවා.
ස්වාමීන් වහන්සේ බුදු ධර්මයේ ආත්මවාදය බැහැර කරලා තියෙනවා නේද? ආත්මවාදී බැහැර කළා දිනවා.
සම්පූර්ණම බුද්ධ දේශනාව ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් හෝ శాశ్వతవాదයක් හෝ උච්ඡේදවාදයක් හෝ සංකතවාදයක් හෝ අසංකතවාදයක් හෝ ඊශ්වරවාදයක් හෝ නිර්මාණවාදයක් හෝ නෙමෙයි. මේක කිසිම වාදයක් නැහැ. මේක කිසිම මේ ඔය කියන දර්ශනයකුත් නෙමෙයි. මේක තියෙන්නේ හේතුඵල ධර්මතාවය. හේතුව කරන්නෙක් ඉන්නවා. හේතුව අපිරිසිදු නම් ඵල උරුමය වෙන්නෙක් ඉන්නවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධ. හේතු කියන එක වචන තුනකින් විග්‍රහ කළා තියෙනවා. රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. හේතු නොකරනවා නම් ඒ පුද්ගලයාට ඵල විපාක නැහැ.
ඒක ස්වාමීන් වහන්සේ ගති නැහැ කියන්නේ රාග ද්වේෂ මෝහ තුනෙන්ම මිදලා කියන එක නේද
සම්පූර්ණ?
ඈ ගති නැත්තේ රාග ද්වේෂ මෝහ තුනෙන්ම.
හේතු කරන ගමන්ම අපි ඇතුළට යමක් ගන්නවා. ඒවට කියනවා ගති. ඒකට රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඒ ගති නැත්නම් නැගති.
නිවන.
ඈ
නිවනක් කියනවාද?
ඒක නිවන. ඒක විමුක්තිය. ඒක නිදහස් වීම. ඒක නොබැඳීම. දැන් හැම මිනිහෙක්ම හදාගත්ත, පුරුදු කරගත්ත, එකතු කරගත්ත, අල්ලගත්ත, උපාදානය කරගත්ත, අයිති කරගත්ත ගති තියෙනවා. හැබැයි මෙතන මේ ගති පුරුදු කියන එකට වඩා අමතරව සියලු සත්වයන්ගේ මිනිසුන්ගේ තවත් පුරුද්දක් තියෙනවා. ඒවා මොනවද? ඒවා හුරු පුරුදු. හුරු පුරුදු නිවනට උපකාරයක් හෝ බාධකයක් හෝ නෙමෙයි. දැන් අර අරහතුන් වහන්සේ අරහත් උනාට ගති පුරුදු ඉවත් කළා මිසක් හුරු පුරුදු ඉවත් කරේ නැහැ. ඒකනේ අර වක්කඩින් පැන්නේ. ඒකනේ අර මෝග පුරුෂයා කියලා බැන්නේ. ඒ මොකද හුරු පුරුද්ද එකක්, ගති පුරුද්ද නිවන් දකින්න උවමනා වෙන්නේ රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බාන. මේ ගති තුන සහ මුලින්ම කපා ඒ ගති නැගති කිරීම. ඒ ගති වලින් මිදී නිදහස් කිරීම. අර හුරු පුරුදු හෙටිච්චාද. දැන් හුරු පුරුද්ද තියෙන මොනවද මේ හුරු පුරුදු කියන්නේ? අපි දැන් මේ ගෙදරින් එළියට එනකොට හොඳට මූණ කට හොදලා ඇඳුමක් ඇඳගෙන. ඒක මොකද්ද? අත හොද කෑම කන්න ඉස්සෙල්ලා අත හොදනවා. ඒක මොකද්ද? ඒවා ඒ හුරු පුරුදු තව ටිකක් අපි යම් ආකාරයක චාරිත්‍ර වාරිත්‍ර හැටියට ආචාර සමාචාර කරනවා, හැසිරීම යහපත්. ඒවා හුරු පුරුදු. ඒවා මොනවද? හුරු පුරුදු.
දකය මනෝමයකය චිත්තකය ක්‍රියාත්මක වෙන විදිහ මනෝමයක විග්‍රහ වුණා. මේ චිත්තකය ක්‍රියාත්මක වීමත් පැහැදිලි කර ගන්නවා. ඒ වගේම මේ අරහත් මාර්ගය, අනාගාමී මාර්ගය, මේ ඵලය, තකදාගාමී ඵලය, සෝවාන් ඵලය ඒ විග්‍රහ වුණා. ඒවා අපි පැහැදිලිව කාලයක් තිස්සේ ඇහුවා. මේ මට කෙටියෙන් දැනගන්න මේ සෝවාන් කියන වචනේ නිරුක්තිය එහෙම සම්බන්ධව පොඩි විග්‍රහයක් කරගන්න.
මොකද්ද
සෝවාන් ඵලය කියන එක? සෝවාන් කියන වචනේ
සෝතාපට්ටි, සෝතාපන්න, සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. සෝත කියන්නේ කන. සෝත කියන්නේ මොකද්ද? කනින්. පන්න ආපන්න. දැන් තව යම් කල්යාණ මිත්‍රයෙක් මේ නිවන් දකින ධර්මය කියනකොට තමන්ගේ කනින් ඒ කටහඬ අහන්න ඕන. ඒකට කියනවා පරතෝ ഘോഷික ප්‍රත්‍ය. එතකොට සෝතාපට්ටි ඵලයට පත්වීමේ අර මුල් පියවර තමා මේ කල්යාණ මිත්‍රයෙකුගෙන් පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කළා. ඒක බුදුහාමුදුරුව ඉන්න කාලේ නම් ඒ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් හෝ බුදුහාමුදුරුවන්ගෙන් ඒ බණ ඇහුවාම ආයි බුද්ධ ශක්තියට එවලෙම අනුගත වෙලා මේ පරතෝ ഘോഷක ප්‍රත්‍යත් බුද්ධ ශක්තියට අනුගත වීමත් දෙකම සිද්ධ වුණා. නමුත් අද ඒක අවස්ථා දෙකකදී සිද්ධ වෙන්න ඕන. අද පුළුවන්කම තියෙන්නේ මේ සෝතාපට්ටි ඵලයට පත්වීමේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා. ඊට පස්සේ සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වුණාම තමයි අර දසඥාන සංවේජඥාන වෙන්නේ. ඒක එකක්. දැන් ওই මාත්‍යගේ අනික් ප්‍රශ්නේ මොකද්ද? චිත්තජකය.
ඒ රාමදාස.
දැන් කරජකය, මනෝමයකය, මේක මනෝකය එහෙම නෙමෙයි මනෝමයකය. ඒ වගේම චිත්තජකය. තේරුණාද? මේ මනෝමයකයක් කෙලස් ගති බීජ තියනවා නම් කර්ම බීජ උප්පත්ති බීජ ඒ කර්ම බීජ භාවිතා කරලා කරජකයක් හදන්නේ චිත්තජකය. තේරුණාද? ඒ තුනම නැතුව කරජකයක් හදන්න බෑ. දැන් මනෝමයකය තිබුණට මනෝමයකයේ කෙලස් ගති නැත්නම් කරජකයක් හදන්න බෑ. ඒ කියන්නේ අරහත් තත්වේ. එතකොට අරහත් තත්වයටපත් වෙනවා කියන්නේ අර මනෝමය කයේ තියෙන සියලුම කෙලෙස් ගති සහ මුලින්ම අයින් කරන්න ඕන. මේකත් පියවර තුනකින් අයින් කරන්න ඕන. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ බවස්මි. කීනම් පුරාණං කිව්වේ අතීතය තුල අපි එකතු කරගෙන ගොඩ ගහගෙන ආපු සියලුම කෙලෙස් අයින් කරන්න ඕන. චීනම් පුරාණ දෙවෙනි එක නවං නත්ති සම්භවං. අලුතෙන් මේ කර්ම බීජ අලුතෙන් සැකන්. නවං කිව්වේ අලුතෙන්. නත්ති කියන්නේ නැවැත්තුවා. සම්භවං කියන්නේ කර්ම බීජ සකස් කිරීම, අලුතෙන් සකස් කිරීම, වර්තමාන මොහොතේ ඉඳන් සහ මුලින්ම නවත්වනවා. තුන්වෙනි පියවර විරත් චිත්තේ ආයතිකේ බවස්මි. මෙතෙක් කල් ඔය එකතු කරගත්ත කෙලෙස් එකතු කළා ගොඩ ගහගෙන හකස් කරගන්න යම් ආයතික රටාවක් තියෙනවා. ඒ ආයතික රටාවත් සහ මුලින්ම නැති කළා. දැන් ගොඩ ගහන්නේ නැහැ. ඒ ගොඩ ගහන්නේ නැති විදිහට ආයතික රටාවක් නැහැ. දැන් පරණ කෙලෙස් බීජ ඇත්තෙත් නැහැ. අලුතෙන් කෙලෙස් බීජ හදන්නෙත් නැහැ. අලුතෙන් කෙලෙස් බීජ එකතු වෙන්න තැනක් ගොඩ ගහ ගන්න තැනක් මේ බඹයක් වම්මනු ශරීර කූඩුව තුල ඇත්තෙත් ඒ අනුව තේකීන බීජා අවිරුල්හි චන්දෝ නිබ්බන්ති දීරා යතයම්ප ධම්ම. උදාහරණයකුත් කිව්වා. දැන් අර පහනේ තිරයක් නැහැ, තෙලුත් නැහැ, පාන තියෙනවා, දැන් දැල්ලකුත් නැහැ, ඇවිලෙන්නෙත් නැහැ. ඒක තමයි උදාහරණ. ඕවා මේ සිංහල භාෂාවෙන් කියපුවා. අරහතුන් වහන්සේ කෙනෙක් මත්පැන් බොන්නේ නැහැ. මත් වෙන්නේ නැහැ. සමහර විටක ඒ කාලේ මේ තෙලිජ්ජ පාජනය කරා. තෙලිජ්ජ පානය කරා. නමුත් මත් වෙන ප්‍රමාණයට අරහතුන් වහන්සේ කෙනෙක්ව මගඵලලාභියෙක්ව ඒක කරෙන්නේ නැහැ. මත් වෙන්නේ නැහැ. ඒවත්ින් සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට අර්ථකථාකාරයෝ තමයි ඔය වගේ දේවල් ලියලා තියෙන්නේ. අර්ථකථාකාරයෝ බොහෝ ලියපු දේ සහ මේ උතුම් මාගදී භාෂාව සිංහලට පරිවර්තනය කරනකොට බොහෝ පිරිස් මේවා තමන්ට ගැළපෙන විදිහට තමන්ගේ වාසියට ලාභයට ප්‍රයෝජනයට තමන්ට ඕන විදිහට පරිවර්තනය කරගත්තා. ඔය ආමගන්ධ සූත්‍රය අර බුදුහාමුදුරන්ට මස් පූජ කරපු ඒවා මේ ඔක්කොම තමන්ට ගැළපෙන විදිහට තමන්ට ඕන විදිහට සිංහලට පරිවර්තනය කරගත්තා වගේම අටුවා කතා කාර්යොත් ලිව්වා. ඉතින් ඒක නිසා අද වෙනකොට ඔය බොහෝ අය ඔය ධර්ම දේශනා කරනවා වැරදියට. බුදුහාමුදුරු මස් කෑම මේ බෑර කළේ නෑ, ප්‍රතික්ෂේප කළේ නෑ කියලා. ඒවා වැරදි. එහෙම එකක් ත්‍රිපිටකෙත් නෑ. ත්‍රිපිටකයේ තියෙන ඊට වඩා හුඟක් ගැඹුරු වෙනස් සත්‍යයක්. ඒවා පරිවර්තනය කරනකොට තමයි මේ වගේ පළවෙනි වරට වැරදි වුණේ, අටුවාකාරයෝ දෙවෙනි වරට වැරදි කළා. අටුවාකාරයෝ අර්ථකථා ලියනකොට ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ලිව්වා. ඒගොල්ලන්ට ඕන විදිහට වාසියටත් පහසුවටත් ලේසියටත් දැන දැන හෝ නොදැන හෝ වැරදි. දැන් අද නම් මේ නොදැනමයි මිනිස්සු වැඩි වැරදි කරන්නේ. මොකද අර ආමුද්‍රුව කියලා තියෙන එක, අර පොතේ කියලා තියෙන එක, අර අර්ථ කතාවේ කියලා තියෙන එක ඒක තමයි හරි කියලා අද ගන්නවා. අර මා සමනෝ ගරුති. අර පිළිගත් ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් අතීතේ මෙහෙම ලියලා තියෙනවා, මෙහෙම කියලා තියෙනවා. අදත් ඔය රේඩියෝ එකේ ගුවන් විදුලිය අර හාමුදුරුවෝ තමයි පිළිගත්තේ. ඒ හාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා, ඒ හාමුදුරුවෝ කියපු දෙයට පිටින් එකක් නැහැ කියලා පිළිගන්න. ඒක වැරදි. තමන්ට තියෙන්නේ නිදහස්ව නිවහල්ව තමන්ට මනසක් තියෙනවා. හේතුඵල ධර්මයට සූත්‍රයට ධර්මයට බහා ගලපා බලන්න ඕන. ණය විනයට සසඳා ක්‍රියාත්මක කරන දෙකක්. එක නෙමෙයි. ආතාපි සම්පජානෝ සතිමා එකක්, විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමන සංදේක වෙන එක. දෙකම තියෙනවා නම් ඒ පුද්ගලයා ඕන වෙලාවක ආනපාන සති සමාධිය පිහිටලා සතර ආර්යපට්ඨානේ මඟපල් ලබන්න සතු සුදුසෙක් වෙනවා. ඉබේ කෙරෙනවා. ඒක ඒක ධර්මතාවයෙන්ම කෙරෙනවා. ඒක කෙරෙනවා. ඒක දැනගෙනම හරියටම කරනවා.
දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ, මට කරුණාකරලා කියන්න මේ මාගධි භාෂාවෙන්
ත්‍රිපිටක
මාගධි භාෂාවෙන් බුදුහාමුදුරෝ දේශනා කරේ භාෂාවෙන් මේ ත්‍රිපිටකය ලිව්වේ හෙළ භාෂාව පාවිච්චි කළාද? එහෙම නැත්නම් කලින්ම පාලි භාෂාවට ගියාද?
දැන් මේ මහත්තයා අහන්නේ මේ මාගධී භාෂාව ගැන නේද?
ඔව්.
මේ මාගධී භාෂාව කියන්නේ එක අකුරු නෑ. මොනවද නැත්තේ?
අකුරු නෑ.
ශබ්ද සංඥා තියෙන්නේ. ශබ්ද සංඥා කවදක්වත් වෙනස් වෙන්නේ නෑ. දැන් අම්මා කියන එක දැන් අනිච්චං දුක්ඛං මරණං නියතං ජීවිතං අනියතං ඕවා කවදක්වත් වෙනස් වෙන වචන
නෙමෙයි.
ඒවා මාගදී. මේ මාගදී කියන්නේ මග අදි. අදිගමයට මග පෙන්වන ශබ්ද සංඥා. කොහේ කොයි තැනක කවදා කොතැනක කොයි චක්‍රාවාටයක හෝ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරනවා නම් මේ ශබ්ද සංඥා මේ මග අදි අධිගමයට මග පෙන්වන මේ ශබ්ද සංඥාවලින් පමණයි ධර්මය දේශනා කරන්නේ. එදා ඒ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ජීවත් වූ රටේ දේශේ තියෙන භාෂාවත් පාවිච්චි කළා. නමුත් මාගධී භාෂාවෙනුයි පාවිච්චි කළේ දේශනා කළේ. බුදුහාමුදුරුව යම් තැනකදී දේශනා කළා නම් ඒ මාගධී භාෂාව භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් ඒක ඒ එදා හිටිය අපේ ගෞතම බුදු ශාසනයේ නම් මහා ප්‍රඥන් වහන්සේලා කියපු අය එදිනෙදාම මේ ශාසනය පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරයට වනපොත් කරගෙන කටපාඩම් කරගෙන මේ ලියන්න බැරි භාෂාවක්නේ, ලිව්වේ නැති භාෂාවක්නේ, අකුරු නැති දෙයක්නේ. ඒක නිසා පෙළ ගැස්සෙව්වා. කටපාඩම් කරගෙන වනපොත් කරගෙන පරම්පරාවෙන් පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට පෙළ ගැස්සෙව්වා. ඒක නිසා දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තුල දේශනා කරපු ධර්මය ඔය මහා ප්‍රඥන් වහන්සේලා මහා කච්චායන මහා කොට්ටියායන මහා අනුරුද්ධ සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව මෙහෙම 14 නමක් හිටියා මූලිකත්වයේ අරගෙන ඒ සියලු දෙනා මේක පෙළගස්සලා කටපාඩම් කරගෙන වනපොත් කරගෙන පරම්පරාවෙන් පවත්වාගෙන යන්න පුළුවන් විදියට දැන් බුදුහාමුදුරුව පැයක් දෙකක් ධර්ම දේශනා කළා සංදේශනාව. මේක එක පද හතරකින් පේලි ගැස්සුවා. මොකද්ද? යේ ධම්මා හේතු පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. ඔය මොකද්ද? තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධ. මොකද්ද තේසං? රාගය, ද්වේෂය, මෝහය. මේක දැන් මේක බුදුහාමුදුරුව සමහරට පැය දෙකක් තුනක් දේශනා කරපු ධර්මයක්. දැන් අපි පේලි හතරක්. දැන් අද වුණත් හාමුදුරු නමක් ඊට පස්සේ බුද්ධ ශ්‍රාවකෙක් ඔය පේලි හතර අර පාලි භාෂාවක අරගෙන ඊට පස්සේ පැයක් ධර්ම දේශනා කරනවද නැද්ද? ඒක තමයි ක්‍රමය. ඉතින් ඒක නිසා මේක පෙළ ගැස්සුවා. මේ පෙළ දහම මේ දහමයි පෙළගැස්සුවේ අවුරුදු 456ක්ම වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට මේ සිංහල හාමුදුරුවරු කොමාරි ගෙනාවා කටපාඩම් කරගෙන ගෙනාවා එක්තරා කාලයක් ආවා මේ රුහුණේ රාජ්‍ය රට බියලි කලාපේ කොහෙවත් ලොකු ජල මේ හිඟයක් ඇහිලා නියඟයක් ඇහිලා කෑම නැතුව ජලය නැතුව මේක අභාවයට පත් වුණා ඔය සිතුල් පව්වේ කුඩුම්බිගල ඒ වගේම රජගහ නුවර ඒ වගේම ඔය සියලු තැන්වල මේ හිටිය ස්වාමීන් වහන්සලා මේ කටපාඩම් කරගෙන ආපු ඔය මහවැලි ගඟේ වැටකීය ගස්වල ඉස්ම බීලා ජීවත් වුණ කාලයක් ආවා. ඒ ගමන මේ දහම නැති වෙයි කියන බයෙන් ඔය කෑගල්ලේ වතුර තිබුණා. කෑගල්ලේ කඳු කරේ අලුලෙන මාතුල අලුලෙනට ඇවිල්ලා එක් රැස් වෙලා මේ මාගදී භාෂාවේ මේ අවුරුදු 456ක් කටපාඩම් කරගෙන වනපොත් කරගෙන ආපු පෙළ දහම පෙළි වශයෙන් තිබිච්ච එක සිංහල අකුරෙන් සිංහල පංහිඳෙන් සිංහල හාමුදුරුවරු ලේඛනගත කළා. එකයි උනේ.
එතකොට එතන ඉඳලා හිටන් කොහොමද මේ අර බුද්ධඝෝෂ හාමුදුරුවද පාලි වලට පරිවර්තනය කරේ මේ සිංහල
බුද්ධඝෝෂ හාමුදුරුව මොකද්ද පාලියට පරිවර්තනය කළේ?
සිංහල භාෂාවෙන් ලියපු ත්‍රිපිටකයද?
කිසි දවසක බුද්ධඝෝෂ හාමුදුරුවන්ට ත්‍රිපිටකය අහුුනේ නැහැ, ත්‍රිපිටකය පරිවර්තනය කළේත් නැහැ. එහෙනම් මොකද්ද කළේ? මේව තමයි මිනිස්සු බෞද්ධයෝ සිංහල හරියට දැනගන්න ඕන. මේව උගන්වන්නේ නැහැ ඉස්කෝලවල. ඉස්කෝලවල දහම් පාසල් වල පොඩි ළමින්ට මේවා උගන්වන්නේ වහලා මේක හොඳට දන්න හාමුදුරුවෝ මේක වහලා විකෘති කරලා තියෙනවා. මේ බුදු හාමුදුරුවෝ ජීවමානව හිටිය කාලෙම අර මාගදී භාෂාවෙන් දේශනා කරපු මේ උතුම් ගැඹුරු ධර්මය තේරුම් ගන්න බැරි වූ හෙළ මිනිස්සුන්ට දේවහෙළේ නාගහෙළේ යක්ෂහෙළේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් උන ආකාරයට හෙළ බසින් හෙළ අටුවා ලියලා තිබ්බා. අකුරු තියෙනවා. පංහිඳ තිබුණා. තල්කොළ තිබුණා. මොනවද ලේඛනගත කළේ? හෙළ අටුවා. අර්ථකථා. මේවට කිව්වා සීහල අට්ටකථා, හෙළ අට්ටකථා, මහා අට්ටකථා, කුරුන්දි අට්ටකථා, බුදු කැලි අටුවා. මෙන්න මෙහෙම අට්ටකථා ඔය සියලු තැන්වල රජගල රජගහ නුවර සැවැත් නුවර කුඩුම්බිගල සිතුල් පව්වේ මේ වගේ තැන්වල ඔය මේ බඹරගල මේ වගේ තැන්වල හැම තැනකම මේ හෙළ අටුවා පුස්කොළ පොත් තිබුණා. ඒ සියලු පුස්කොළ පොත් දුටුගැමුණු රජුරුව රජ වුණාම අනුරාධපුරේ ගෙනිහිල්ලා ඔක්කොම එක්තැන් කළා. හත්මහල් ප්‍රාසාදයක තැන්පත් කළා. ඊට පස්සේ මේ සිංහල මිනිස්සු දැන් නිවන් දැක්කේ මේ හෙළ අටුවා කියවල දහම තේරුම් ගන්න. ඒකනේ කියන්නේ අර දහමට සරිකොට හෙළුවෙන් පෙරකි කවියට සිත පාදාගෙන නිවන්නට සංපැමිණි සංඝසට නමකි. එතකොට නිවන් දැක්කේ මොනවා කියවලද? හෙළ අටුවා. මෙන්න මේ හෙළ අටුවා වලින් එක කොටසක් එක පොතක් මහා අට්ඨකථා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ උප්පරවැට්ටියක් කුමන්ත්‍රණයක් කරලා මහා විහාරයෙන් ගත්තා. අරගෙන එයාට කැමති වෙන විදිහට එයාගේ ගැළපෙන කරුණු එයාම කියලා තියෙනවා කරුණු හයක්. එයා අඩු වැඩි තැන් වෙනස් කළා. එයාගේ පතංජලි දහමට වෙනස් නොවන තැන් වෙනස් කළා. ඒ වගේ මෙහෙම කරුණු හයක් එයාම විග්‍රහ කරලා තියෙනවා. කරලා එයා පාලියට පරිවර්තනය කළා සිංහල හෙළ භාෂාවෙන් තිබුණු අටුවා කතා කරලා අවුරුදු 6ක් ඇතුළත සියලු හෙළ අටුවා කතා පොත් ඔක්කොම ටික ගිනි තිබ්බා. කුමන්ත්‍රණයක් කරලා ඒකයි කළේ. ඊට පස්සේ ඉතුරු වුණේ මොනවාද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලිව්ව පොත් 17 අභයගිරියේ ඉතුරු වුණා. මහා විහාරයේ තිබුණු ඇතුන් 7 දෙනෙක් බර අර සිංහල භාෂාවෙන් ලියපු වංශ කතා සහ අටුවා කතා සහ සියලු උත්තර වංශය, දීප වංශය, මහා වංශය, ධාතුවංශයේ මෙය අටකතා සියලු දේ ගිනි තිබ්බා. ගිනි තියලා නැති වුණා. ඊට පස්සේ ඉතුරු වුණ එකම දේ මොනවාද? බුද්ධඝෝසාමඳුරන්ගේ පොත් 17 විතරයි. ඒවා ඊට පස්සේ පාත්වගෙන අද වෙනකන් එහෙමයි. හැබැයි ත්‍රිපිටකේ අහුනෙත් නැහැ, ගිනි තිබ්බෙත් නැහැ, පාවිච්චි කළෙත් නැහැ. ත්‍රිපිටකේ ලිව්වෙත් කොහෙද තිබුණේ? කෑගල්ලේ මාතුල අලුලෙන. යෝජිතන කියන සුද්දා 1964 දී මාතුල අලුලෙන තිබිච්ච පුස්කොළ පොත් ටික තමයි එංගලන්තෙට ගෙනහිල්ලා අද ත්‍රිපිටකය හැටියට තියෙන. හැබැයි තව එකක් කියන්න ඕන. දැන් මේ 1954 දී මේ ලංකාවේ යම් යම් ස්වාමීන් වහන්සේලා රජයේ මැදිහත් වීමෙන් මේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයක් පත් කළා. ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළා. ඒගොල්ලන්ට ওই ත්‍රිපිටකය අහුණාද? ඒගොල්ලෝ දැක්කෙත් නැහැ, අහුණෙත් නැහැ, සුද්ධ දුන්නෙත් නැහැ. ඒගොල්ලෝ මොනවද ගත්තේ? සංඥාපණයම තියෙනවා. අද දැන් ත්‍රිපිටකය ওই නදිමාලෙන් අහපු ත්‍රිපිටකය හොඳට කියවල බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. බුරුමැටි පිටිච්ච බුරුම ත්‍රිපිටකයක් සහ විසුද්ධි මාර්ගය ආශ්‍රයෙන් ලියපු පුස්කොළ පොත් දෙකක් තිබුණා. පුස්කොළ පොත් තිබුණා කීපයක්. ඒවා ආශ්‍රය කරගෙනයි ඔය නදිමාලේ ත්‍රිපිටකය ලියලා තියෙන්නේ. හැබැයි දැන් අද කාටවත් වහන්න බෑ. දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා අර ජෝර්ජ් ටර්නර් කියන සුද්දා ගෙනිච්ච සියලු ත්‍රිපිටක පොත් සහ හියු නෙවිල් කියන පුද්ගලයා ගෙනිච්ච පුස්කොළ පොත් 2000 ගාණක් දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඕන කෙනෙකුට සංසන්දනය කරන්න පුළුවන්. දැන් බැලුව හැකි මේ නදිමාල කියලා තියෙනවා, කරලා තියෙනවා මොනවද කියලා. ඒවා නිවනට බාධක විදියට බොහොම අඩුපාඩු සහිතව බුරුම අදහස් ත්‍රිපිටකයේ තියෙන. ඒකයි වෙලා තියෙන්නේ. ඒක ඉතින් යම් යම් ආකාරයට එක පාට අර උග්ගටි තඤ්ඤ වෙන්න පුළුවන්. එකයි හේතුව. දැන් මෙතන අවස්ථා හතරක් තියෙනවා. උග්ගටි තඤ්ඤ, විපචි තඤ්ඤ, නෙය්‍ය පදපරම. බොහෝ දුරට ස්ත්‍රීන්ට සද්ධානුසාරි එම නැනම් නෙයිය. ඉතින් ඒක නිසා ටිකක් ක්‍රමානුකූලවයි එක තේරෙන්නේ. නමුත් සමහර කෙනෙක් උග්ගටිතඤ්ඤ ප්‍රඥානුසාරි. ඒ පුද්ගලයාට කියපු ගමන් මේකේ වෙනස තේරෙනවා. හොයන්න නිවහල්ව නිදහස හිතන්න පුළුවන්ගම. එකයි හේතුව. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ තම තමන්ගේ මනසේ තියෙන කිලුටු කෙලෙස් ගති අයින් කරන්නයි මේ ඔක්කොම ඕන. පිරිසිදු කරගන්න. අධ්‍යාත්මය පිරිසිදු කරගන්න. අධ්‍යාත්මය පිරිසිදු වූ තරමටයි නිවන පසක් කොට ගන්න පුළුවන්. කෙටි වෙන්න ළඟදී. අර මයික් එක ගන්න ඇහෙන්නේ නැහැ මට.
අවසරයි ස්වාමීන් වහන්ස, අපි දැන් ධර්මය අහලා මෙතෙක් දුරට ඇවිල්ලා යම්කිසි තැනක අකටයුත්තක් අසාධාරණයක් දැක්කහම එතනදී අපි දන්නා මේ මං ඇවිල්ලා මෙතන මේ කරන්නේ අසාධාරණයක් කියලා.
ඇයි අහගෙන යන කුණුකොඩවල් කරගහගන්න?
ඇත්ත ස්වාමීන් වහන්ස, මං අහන්නේ ඒ අගෙන කුණුකොඩවල් මම ගන්න නැතුව එතනදී මං ගත්තේ නැති නිසා මේ කුණුකොඩ
දැන් මෙහෙමයි.
ඔය එතන භාවනා කරන්න ඕනද කියලා
මම. ඔව්, ආනපාන සති සමාධියේ පිහිටා හිටියානම් මේ ආගන්තුකේහි උපගිලිටේන උපගිලිටන් දැක්කනම් මේ අහක යන කුණු ගොඩවල් මොනවට දැන් බුදුහාමුදුරුවම කිව්වා අර බම්මුණා කවුද? කසි බාරද්වාජ නේද? ද ඔව් බම්මුණා බැනගෙන බැනගෙන ගියා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කිව්වා බමුණ උඹ බැන්නනම් උඹම උඹ උයාගත්තනම් උඹම කාපන්, ඒ වගේ උඹ බැන්නනම් උඹ ගනි. අපිටත් අර ආගන්තුකේහි උපගිලිටේන අර අහක යන කුණුගොඩ කරගා ගැනීම තමයි අද සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ වැඩේ. තමන්ගේ ගැන කල්පනා කරන්නේ අනික් මිනිහා කියපු වචනේ වැරදිසේ මනිනවා. තමන්ගේ වැරදිමින්ෙන් තබන්ට නොගැලපෙනවා නම් ඒක කරගහ ගන්න. ඒක තමයි අර අහක යන කුණුගොඩ කර ගහ ගැනීම. සියලු පෘථග්ජන පුද්ගලයෝ තමන්ගේ ගැන කල්පනා කරන්නේ නැහැ. කල්පනා කරන්නේ අනික් මිනිහා කියපු වචනේ කළපු ක්‍රියාව අර සම්මතයෙන් අනික් මිනිසුන්ගේ කතාව ක්‍රියාව සිටිවි. ඒක වැරදි. අපිට ඒ පුද්ගලයෝ හදන්න බෑ. අපිට කීයටවත් ඒ පුද්ගලයෝ හදලා වැඩකුත් නැහැ. කවුද හැදෙන්න ඕන, කවුද හදාගන්න ඕන? තමන් හැදෙන්න ඕන, තමන් හදාගන්න ඕන. තමන් අර නිවහල් නිදහසේ හිතන්න පුරුදු වුණාම මේක වැරදි, මේක හරි. හරි දේ කිරීම ආන, වැරදි දේ කිරීම පාන. එච්චරයි. කැමැත්තෙන්මනේ එන්නම් ගන්නෙ. කැමැත්තෙන්මයි ගන්නෙ. තමන්ට ප්‍රිය නම් ඇලෙනව, අප්‍රිය නම් ගැටෙනව. ඒ ගැටීම තමයි බලවත්.
එතනදීම අපි මේ පරිසරයත් විනාශ කරනවානේ.
මිනිස්සු අද බැරි වෙලාවත් රූපවාහිනියේ රේඩියෝ එකේ හරි ওই channel එකේ හරි මොනවා හරි වචනයක් කිව්වනම් තමන්ට ප්‍රිය දෙයක් කොච්චර අහක යන කුණු ගන්නවද? ඒ වගේම තමන්ට අප්‍රිය දෙයක් කිව්වනම් කොච්චර මිනිස්සු ද්වේෂයක්. දැන් වෙන මොනවත් ඕනේ නැහැ. ওই ටෙලි නාට්‍යයක් බලලා මිනිස්සු කොච්චර හිත කිලුටු කර ගන්නවද? ඈ දැන් දෙපැත්තකුත් හදාගන්න තමන්ගේ වීරයයි වාගේ විරුද්ධකාරය. ඔය ඇත්තද? ඔය ඇත්තද? ඔය මායාවයි. ඔය නිසා මේ මිනිස්සුන්ගේ හිත මොකද වෙන්නේ? තන්නි ක්‍රම කිලුටු වෙනවා.
පරිසරයත් අපිරිසිදු වෙනවා නේද? ඈ? පරිසරයත්
මුළු පරිසරයම විනාශ කරනවා. මුළු අර රේඩියෝ එකේ රූපවාහිනියේ මේ වගේ මිනිහෙකුට මේ වෙච්ච දේ දැන් සිදුවෙලා ඉවරයි. ඇත්තම කියමුකෝ. ඇත්තම කතාව. ඇත්තම කතාවක් දැන් සිදු වෙලා ඉවර එක ආයි මොකටද හාර හාර අවුස්ස අවුස්ස මිනිසුන්ගේ හිත කීරි ගස්ස ගස්ස මේ විඳවා විඳවා පිනවා පිනවා කටයුතු කරන්නේ. ඒකමයි මේ සංනිවේදන කියන්නේ. එකයි සං කියන්නේ රාගය ద్వේෂය මෝහය නිවේදනය කළා මිනිසුන්ව හල්ලි හම්බ කරනවා. ඒකමයි මේ කරන්නේ. ඒකෙන්ම තමයි අද මේ සමාජයේ මෙච්චර දුරට කිලුටු වෙන්න හේතුව මොකක් හෝ ප්‍රශ්නයක් ගැටලුවක් මුළු රටටම ලෝකෙටම ඇහෙන විනාඩියෙන් දෙකෙන් තුනෙන් ඔක්කොම කියනවා. මිනිස්සු සංකීර්ණ වෙනවා. මිනිස්සු අර සංදර්ශන අර සංවලින් රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් මිනිස්සු බරිත වෙනවා. ඊට පස්සේ දෙපැත්තක් හැදෙනවා. ඒ කියපු දෙයට පක්ෂ කොටසක් හැදිලා ඇලෙනවා, විපක්ෂ කොටසක් හැදලා ගැටෙනවා. ඒ නිසා මානෙන් මුලා වෙලා මේ සමාජයේම ස්වභාව ධර්මයේම කිලුටු කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ දේශනාවේදී මතුවෙච්ච කරුණු දෙකක් සහ මට ප්‍රශ්නයක් තියෙනවා මතක් කරන්න. සාමාගති මූල භාෂා නරහායය ආදි කප්පිකා කියන
ඇහුනේ නැහැ, පේරුනේ නැහැ, තේරුනේ නැහැ, පැහැදිලි
නැහැ. මුල්ම භාෂාව මාගදී භාෂාව කියලා ඒ නිරුත්ති විග්‍රහය සඳහන් කරනවා. සා මාගදී මූල භාෂා නරහායය ආදි කප්පිකා කියලා. ඒ නිසා ඔබ වහන්සේගේ දේශනයේදී මාගදී භාෂාව ගැන යාව දේශනා කළා. එයත් තවදුරටත් විස්තර කර දෙන හැටියට ඉල්ලන අතරතුර
දැන් පැහැදිලි පැහැදිලි නැහැ. ප්‍රශ්නේ පොඩ්ඩක් එළියට අරන් කතා කරන්නකෝ. මයික් එක තව එළියට ගන්න.
මාගදී මූල භාෂා කියලා විග්‍රහයක් තිබෙනවා.
ඔව්.
ඒක නිසා ඔබ වහන්සේ මාගදී භාෂාව පිළිබඳව කරපු විග්‍රහයට එය කොයිතරම් දුරට එකඟ වෙනවද කියන එක දැනගන්න ඕන.
ඔව්. මූල භාෂාව මාගදී භාෂාව සියලු භාෂාවල මුල් ප්‍රාකෘත භාෂාව මාගදී. ඒකේ අකුරු නැහැ. ශබ්ද සංඥා විතරයි. ඒක කවදක්වත් වෙනස් වෙන වෙනස් කරන භාෂාවක් නෙමෙයි. දැන් සිංහල භාෂාව, හෙළ භාෂාව එදා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවම දේශනා කරපු සිරිදේශනම දේශනා කළේ යක්ෂ හෙළ භාෂාවෙන්. ඒක ලිඛිතයි. ඒක ලේඛනගත කරලා තියෙනවා මහියංගනේ අදත්. අද ඒ භාෂාව කාට හරි කියලා තේරුම් ගන්න පුළුවන්ද? ඒක ඇයි වෙනස් වුනේ? අකුරු වෙනස් වෙනවා, වචන වෙනස් වෙනවා, අර්ථය ඔක්කොම වෙනස්. නමුත් මාගදී ප්‍රාකෘත මූල භාෂාව කාටවත් කවදක්වත් ශබ්ද සංඥා වෙනස් කරන්න බෑ. මහත්තයා දැකලා නැතුවට, මහත්තයා නොදන්නවට මේ ලංකාවේ කවුරුවක්වත් ඔය කියන උගත්තු විද්වත්තු පාලි භාෂාවෙන් මහ කියන කිසිම කෙනෙක් දැකලා නැති පොත් දෙකක් තියෙනවා. මොකද්ද දන්නවද පොත් දෙක? ශබ්ද සංඥා ප්‍රකරණ පොත් දෙක. මොකද්ද පොත් දෙක? දැන් සිද්ධාත් සංගරාවට නීති රීති තියෙන සිංහල භාෂාවට නීති රීති කියන්නේ කොහොමද පොත? සිද්ධාත් සංගරා. ඒ වගේ මේ මූල ප්‍රාකෘත බුදුහාමුදුරුව දේශනා කරපු මාගදී භාෂාවටත් නීති රීති තියෙනවා. ඒ නීති රීති ප්‍රකාශ කරලා ලේඛනගත කරපු පොත් දෙකක් තියෙනවා. මොකද්ද පොත් දෙක? ශබ්ද සංඥා නීති ප්‍රකරණ. එහෙම පොත් දෙකක් දැනට ලංකාවේ ඔය දැකලම නැහැ, කවුරුත් දන්නේම නැහැ මෙහෙම පොත් දෙකක් තියෙනවා කියලා. නමුත් දැන් ඉන්ටර්නෙට් එකේ එංගලන්තේ තියෙන මේ පුස්කොළ පොත් දෙක දැන් ලෝකයට විවෘත කරලා තියෙනවා. ඒක සිංහල හාමුදුරුවරු සිංහල අකුරෙන් දිය පුස්කොළ පොත් දෙක.
අවසරාන්දරේ පාලි භාෂාවයි මාගදී භාෂාවයි දෙකක්ද?
මෙහෙමයි. දැන් මම ඔයක විග්‍රහ කළානේ. දැන් අර පෙළ දහම අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාගදී භාෂාවෙන් ඉදිරිපත් කළ ශබ්ද සංඥා පෙළ ගැස්සෙව්වා පවත්වාගෙන ඉන්න. ඒ පෙළ ගැස්සූ දහම අවුරුදු 456 කටින් කට වනපොත් කරගෙන කටපාඩම් කරගෙන ආවා. ඒක ලියද්දී ලිව්වේ මොකද්ද? අර පෙළ ගැස්සූ දහම. ඒ නිසා ඒක පෙළ දහම වුණා. ඒක පස්සේ පාලි දහම වුණා. ඒකයි පාලි. පාලි කියන්නේ භාෂාවක් නෙමෙයි. කිසි දවසක ලෝකේ කවදක්වත් පාලි කියලා භාෂාවක් තිබුණෙත් නැහැ, භාවිතා කළෙත් නැහැ. මාගදී භාෂාව තිබුණා. ඒකේ ශබ්ද සංඥා තියෙනවා, ඒකට නීති රීති තියෙනවා, ඒකේ සියලු දේ තියෙනවා. නමුත් පෙළ දහම පස්සේ කාලෙක ඔය පොළොන්නරු යුගයේ අවසානයේ සහ දඹදෙනි යුගයේ තමයි මේ පාලි භාෂාව අර බුදුසහමුදුරුව පොත් ලිව්වට පස්සේ තමයි මේ පාලි භාෂාව කියන අර්ථයක් ආවේ. ඉතිසර එහෙම එකක් තිබුණා.
ආදරණීය ආදරණේ, ඔබ වහන්සේ වදාරන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ වැඩ සිටියේ.
ලංකාවේ නෙමෙයි. ඔන්න වැරදි වචන.
හරි, අපි ලංකාව
ලංකාව කියන රට තිබුණේ පටන් ගත්තේ 1972.
හරි, මේ
සිව්හෙලේ කිව්වනම් හරි.
හරි,
සිව්හෙලේ තිබුණා හතරක් නෙහෙල. ජම්බුද්දීපා, උතුරු කුරු දීපා, අපර ගෝයාන, පූර්ව විදේ.
කෙසේ වෙතත් දැන් අපි ඉන්න රට අපේ ඉන්න රට කියපුකෝ අපේ ඉන්න රටේ තමයි ධර්මයේ දේශනා කරා කියන්නේ. ඉතින් අපි කියලා තියෙන සූත්‍ර ධර්මවල කිසිම තැනක ලංකාවේ අහවල් මේ රටේ අහවල් තැනදී මේ සින්සිමාර ගුරු පර්වතයේදී, ගිජ්ජකූට ගුරු පර්වතයේදී, එසේ නැත්නම් මේ බේසකලා වනයේදී අහවල් තැනදී අහවල් සූත්‍ර දේශනා කළා කියලා ආනන්ද මේ සූත්‍ර නිධානයේ සඳහන් වෙලා නැහැ මන් දන්න හැටියට. ඒක නිසා ඇයි එහෙම උනේ කියන එක ප්‍රශ්නෙටත් උත්තර සපය බලාපොරොත්තු වෙන අතර ඊළඟ ප්‍රශ්නය, ඔබ වහන්සේ දේශනා කළ දැන් මෙතන ඉන්නේ ඔක්කොම බුද්ධිමතුන් ධර්මයේ පිපාසයෙන් ඉන්න පුජ්‍යලයෝ. දැන් අපි පිළිගන්න, අපි විශ්වාස කරන ත්‍රිපිටක ධර්මයේ තමයි ඔය දැනට බුද්ධ ජයන්ති ත්‍රිපිටක ධර්මය.
ඒක වැරදි.
ඒ කියන්නේ හරි, එහෙමනම් මේ සම්පූර්ණයෙන්ම මේ මිනිසුන් අතට යන්නේ මේ මිනිසුන් විශ්වාස නොකරන අර වැඳුම් බඳුම් කරන ධර්ම පොතක විශ්වාස කරන්න එපා නම් මේ මිනිසුන් නොමග යනවා නේද මේකෙන්?
දැන් ඇත්ත වශයෙන්ම නොමග ඇරලා තියෙනවා. මොකද කරලා තියෙන්නේ? නොමග ඇරලා තියෙනවා. දැන් නියම නිවැරදි පුස්කොළ පොත් ටික දැන් විවෘත වෙලා තියෙනවා. තේරුණාද? දැන් ඉන්ටර්නෙට් එකේ ඕන කෙනෙකුට සිංහල භාෂාවෙන් සිංහල අකුරෙන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් විදිහට සියලු නිවැරදි ත්‍රිපිටක පොත් දැන් තියෙනවා. ඒවා බලලා කියවලා සංසන්දනය කරලා බලන්න. නිදාස නිවහල් හිතන්න. කොතෙන්ද වෙනස කරලා තියෙන්නේ? කවුද වෙනස කරලා තියෙන්නේ? කොහොමද වෙනස කරලා තියෙන්නේ කියන එක සූත්‍රයක් දෙකක් ගත්තත් පේනවා. ඒ හැම තැනකදීම මේ පස්සේ කාලෙක ඔය දැනට ඔය බුද්ධ ජයන්ති සංස්කරණ පොත්වල විසුද්ධි මාර්ගයේ තියෙන අදහස් හැම තැනකදීම දාලා තියෙනවා. එදා ලියපු පෘථග්ජන මේ යතිවරු.
එතකොට අවසර ස්වාමීන් වහන්සේ, එතකොට මේ පොත්වල තියෙන ත්‍රිපිටක ධර්මයේ සාරාංශය වැරදි කියලාද අපි වටහා ගන්න ඕන?
සිංහලෙන් නම් සම්පූර්ණ වැරදි දෙයක් කියලා තියෙන්නේ. නිවන වහන දේවල් තමයි ඔක්කොම සිංහලෙන් නම් කියලා තියෙන්නේ. දැන් මේ පළවෙනි පොත 1954 බුද්ධ ජයන්ති පරිවර්තක මණ්ඩලයක් පත් කළාට පස්සේ 1960 වෙනකොට පළවෙනි පොත පරිවර්තනය කළා. ඒ කාලේ ආනන්ද ගුරුගේ මහත්තයා තමයි අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්. තේරුණාද? ආනන්ද ගුරුගේ මහත්තයා ලියපු සටහනක් තියෙනවා අදට අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ නෝට් එකක්. ඒ පළවෙනි පොත පිළිගත්තු දවසේ හොඳට උන්නම් හොයලා බලන්න මේ පළවෙනි මේ සංස්කාරක මණ්ඩලය විසින් මේ පරිවර්තනය කරපු මේ ත්‍රිපිටකයේ 60% වචන සිංහල සුගම සරල සිංහල වචන වෙනුවට සංකීර්ණ සුංගාරාත්මක බුදුහාමුදුරුව වෛදික ඡන්දස් කියපු සංස්කෘත වචන 60% දාලා පරිවර්තනය කළා කියලා. ආනන්ද ගුරුගේ මහත්තයා අතින් ලියපු නෝට් එකක තියෙනවා. මම මේ ඇහෙන් දැක්ක නිසා කියන්නේ. තේරුණාද? ඒක නිසා දැන් ආනන්ද ගුරුගේ මහත්තයා එදාම මේක කිව්වා. දැන් ඔය සියලු දෙනා ධම්ම කියන එක ධර්මය කළා. කම්ම කියන එක කර්මය කළා. කුසලස්ස කියන එක කෞසල්‍ය කළා. භව කියන එක භවය කළා. තව උංග වචන 60% වචන මේ සංස්කෘත අර බුරුම භාෂාවෙන් ආපු සංස්කෘත වචන බුරුමෙන් ආපු වචන සහ සංස්කෘත වචන සහ විසුද්ධි මාර්ගයේ තියෙන වචන දාලා පරිවර්තනය කළා. ඒක නිසා වෙන්නේ උනේ මොකද? සිංහල මිනිස්සුන්ගේ ওই මහත්යාගේ ඇතුළුව නිවන වැහුවා.
තොර ස්වාමීන් වහන්සේ මගේ අපේ ඊළඟ ප්‍රශ්නය ලංකාවේ දේශනා කරපු සූත්‍ර ධර්මයක් ගැන පොඩ්ඩක් පදාරන්න.
ඈ?
බුදුරජාණන් වහන්සේ මේ රටේදී දේශනා කරපු සූත්‍ර ධර්මයක්
දැන්
නිදානියක් අහවල් තැනදී කියන්නේ.
ඔව් දැන් පැහැදිලිව පරණ විතාන මහත්තයා 1947 1947 ක්වීන්ස් හෝටලේ ප්‍රසිද්ධ දේශනයක් කරමින් කියනවා මේ සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කරපු ඉන්ද්‍රශාල ගුහාව නමින්ම ඌ සෙල්ලිපියක් හොයාගත්තා. ඒ නිසා මේ ඉන්ද්‍රශාල ගුහාව සහ මේ සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කරපු තැන මේ මහනුවරට කිට්ටුව කියලා පරණ විතාන මහත්තයා ප්‍රසිද්ධ දේශනාවකදී 1948 ප්‍රකාශයක් කළා. පරණ විතාන මහත්තයාට කවුද බැන්නේ, කවුද මේවා කළේ? හාමුදුරුවෝ. දැන් ඊට පස්සේ මේ රාජසෝමදේව මහත්තයා මේ දැන් අවුරුද්දකට විතර උඩදී ඔය බුදුගලට ගිහිල්ලා කුරගලට ගිහිල්ලා සෙල්ලිපි පරණිතාන මහත්තයා අර හොයාගත්ත එක සෙල්ලිපියක් ගාව සෙල්ලිපි 200 ගාණක් හොයාගෙන 20 ගණනක් දැනට කියවලා රාජසෝමදේව මහත්තයා සුළු ප්‍රකාශයක් කළා. මේ විජය රජුරුව එන්නට පෙර, මිහිඳු හාමුදුරුව එන්නට පෙර මේ ගැඹුරු ත්‍රිපිටකයේ ධර්මයේ තියෙන උතුම් ධර්මය දේශනා කරපු බව, මේ මිනිස්සු අතරේ භාවිතා තික්කල බව මේ සෙල්ලිපි සියල්ලගෙන්ම මතුවෙනවා, පැහැදිලි වෙනවා, පිරිසිදු වෙනවා කියලා. මං කියපු දෙයක් නෙමෙයි. ඕක ඔන්නම් වීඩියෝ එකක් හැටියට රූපాయని සංස්ථාවේ මහා විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉදිරියේ රාජසෝමදේව මහත්තයා ඔය ප්‍රකාශය කරලා තියෙනවා. එයා ළඟදී ඒ සියලු දේ විවෘත කරන බවත් කියලා තියෙනවා. ආටානාටිය සූත්‍රය කියන්නේ මේ හෙළවීමේ දේශනා කළ සිව්හෙළය පිළිබඳ කරපු පැහැදිලි චිත්‍රයක් විග්‍රහ කිරීම. දැන් මේක මෙහෙමයි, කරුණා කරලා අර තිබිච්ච අර හනමිටි මද අදහස් අයින් කරලා නිදහස නිවහල් කල්පනා කරන්න හිතන්න පුළුවන් වෙන්න කල්පනා කරන්න. එතකොට හරියනවා. දැන් මෙහෙමයි. දැන් කවුරුත් සාධකාරයක් දෙන්නකෝ. දැන් මේක අවධානය යොමුනේ නෑ. මේ අහනවා ප්‍රශ්නයක්. දැන් මිනිස්සෙක් හැටියට ධර්මය අවබෝධ කර නොගෙන මිය පරලොව ගියොත් මොකද වෙන්නේ කියලා. ඒක නේද? දැන් මිනිහෙක් හැටියට ජීවත් වෙන කාලේ අපි හදාගන්නවා ගති කොටස. එක හොඳ ගති, එක මොනවද? නරක ගති. එක රාග ගතිය, එක ද්වේෂ ගතිය, එක මෝහ ගතිය. එක අලෝභ, අද්වේෂ, අමෝහ, එක මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, වීතරාගී, වීතදේශී, මෙහෙම එක හොඳ ගතිය, එක නරක ගතිය. හරිද? නරක ගති හදාගත්තොත් ඒ ගතියට අදාළව ගති නිමිත්තක් මරණ මොහොතේ මතුවෙනවා. ගති නිමිත්ත මරණ මොහොතේ මතුවෙනවා. ඒ ගති නිමිත්තට අදුව ගති පටිසන්ධිය ලැබෙනවා. ගති පටිසන්ධියට අනුව ගති රුව, ගති ගුණ, ගති බල, ගති හඬ සියලු දේ උරුම. ගතිය තියෙනකන් පරම පවත්වගෙන. දැන් ලියපු ප්‍රශ්න තියෙනවා නේද කියලා. එහෙනම් දැන් තව විනාඩි ගානයි තියෙන්නේ. තව විනාඩි 15ක් 20ක්. එහෙනම් මේ ලිඛිත බාබු ප්‍රශ්න මොකද මේ අර ප්‍රශ්න තිබුණ නිසා මේකට මේ උනා. එහෙනම් මේ ලිඛිත බාබු ප්‍රශ්නත් කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. විඥාන ශක්තිය අනු විශ්ව ශක්තිය බව කියවේ. සීළු සත්‍යයන් සංසාර ගමන යන්නේ තම තමන්ගේ තම තමන් උපතවාගත් විඥාන ශක්තියෙනි. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසු පිරිසිදු චිත්ත ශක්තිය විශ්ව ශක්තියට එකතු වන්නේ නැද්ද? පහදා දෙන්න.
ඔව්, මේකේ ශක්තිය දෙපැත්තක් තියෙනවානේ. හොඳ යහපත් පිරිසිදු සහ නරක යහපත් කිලුටු. එතකොට මේ ශක්ති දෙකක් තියෙන නිසා තමයි මේ ශක්ති දෙක අර දැන් මධ්‍ය මණ්ඩලයට මේ නාසායතනයෙන් ළඟදී සමීක්ෂණයක් කරලා ඒක විද්‍යාත්මක එකක්. මේ ගුරුත්වාකර්ෂණ ශක්තිය එනම් මේ බිම්බර ගතිය අඩුම තැන ලෝකේ තැනක් පෙන්වුවා. ඒකට සම්පූර්ණයෙන්ම සහ මුලින්ම අනික් කෙරවල බර්මියුඩා ත්‍රිකෝණයේ බිම්බර ගතිය උපරිම වැඩි තැන. එතකොට ඒ කෙරවල් දෙකට අන්ත දෙකට මේ හොඳ ගතිය එකව වෙනවා, හොඳ තැනට නරක ගතිය අයින් වෙනවා, එකතු වෙනවා නරක. ඒක නිසා මේ ඒ දෙක කෙරවලට යන නිසා මේක භ්‍රමණය වෙනවා. එක පැත්තකට විතරක් යනවා නම් භ්‍රමණයක් නැහැනේ, කරකෙන්නේ නැහැනේ, කරකෙන්න බෑනේ. මේ කරකෙවීම වේගය අඩු වැඩි වෙන්නේ කොහොමද? අර බර ගතිය වැඩි අඩු වීම නිසා. ඒ නිසා මේ සමතුලිතව පවතින තාක්කල් මේ ලෝකේ කරකිනවා. සමතුලිත බව නැති වුණ ගමන් ලෝක විනාශ වෙනවා, කල්ප විනාශ වෙනවා, ඒ විනාශයන් වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් විතරක් නෙමෙයි යහපත් හොඳ මිනිසුන් ජීවත් වෙන කාලෙත් හොඳ ගති තියෙනවා. මෛත්‍රා, කරුණා, මුදිතා, උපේක්ඛා තියෙනවා. ඒ වගේම හැම කාලෙම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩ කරන මිනිසු ඉන්න නිසා ඒ අය අර නරක ගති එක තැනකට එකතු කරනවා. ඒ අයට තම තමන් කරපු දේවල් ආපහු ඵල විපාක හැටියට ප්‍රතිසන්දිනවා. ඒකයි වෙන්නේ.
ඒ දෙවිල් ප්‍රශ්නේ මරණ මොහොතේ පහළවන අවසාන චිත්ත චිතියේ චුතිචිතයන් සමග මනෝමය කයක් පවතින බව කියවේ. ප්‍රතිසන්ධි චිත්තය බලු බවක් නම් බලු මනෝමය කයක් සමග අලුත් විඥානයක් බිහිවේද?
අලුත්ම විඥානයක්, බාල විඥානයක් බිහි වෙනවා. ඒ ගතියට අදාළව ඒ පුද්ගලයා නිබ්බති, උපපත්ති, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස, සම්භවಂತಿ කියන ප්‍රයත්න පාත්වගෙන යනවා.
මලගිය ප්‍රාණීන් එම ස්වරූපයෙන්ම පෙනී සිටින බව කියන්නේ කෙසේද? ඒ අන්තරා භවයක්ද? පහදා දෙන්න.
දැන් මලගිය ඥාතියගේ අර රූපයේ ඡායාව කොහෙද, කාගේ හිතේද ඇඳිලා තියෙන්නේ, මනසේද? ජීවත් වෙලා ඉන්න පුද්ගලයාගේ. එතකොට එයාගේ මනසෙන් යම් අර රූපය යම් යම් ආකාරයට හොල්මන් කරනවා. ඒ කියන්නේ මනසෙන් හොල්මන් කරනවා. ඉතින් ඒක නිසා මේ ජීවත් වෙලා ඉන්න පුද්ගලයායි අර මේ පරලෝකීය පුද්ගලයාගේ රූපය දකින්නේ. ඒ මිසක් මේක මායාවක්, මේක මනසේ හොල්මන් කිරීමක් මිසක් මේක ඒ මියගිය පුද්ගලයා යම් තත්වයකට පත් වෙන්න ඇති. ඒක ඇත්ත. නමුත් අර ජීවත් වෙලා ඉන්න පුද්ගලයායි මේක මේ ආකාරයට දකින්නේ. හැබැයි මේකේ යම් හේතු බල ධර්මයක් තියෙනවා, යම් ඇත්තක් තියෙනවා. මේකත් තේරුම් ගත යුතුයි. ඒක ඉතින් හුඟක් මහා කම්ම විභංග සූත්‍රයේ, චූල කම්ම විභංග සූත්‍රයේ සහ තවත් මේ බොහෝ සූත්‍රවල බුදුහාමුදුරුවම මේ පිළිබඳව විග්‍රහයක් විස්තරයක් කරලා තියෙනවා.
ස්වාමීන් වහන්ස, දසදහසක් සක්වල බුදුවරුන් ඉපදී නම් අපද මිය යාමෙන් පසු එවැනි සක්වලක ඉපදීමේ හැකියාවක් තිබේද? පහදා දෙන්න.
තියෙනවා. මෙතන මේ දැන් ඉන්න අපි හිතමුකො මෙතන 500ක් ඉන්නවා කියලා. මේ මොහොතට පෙර මේ දසදහසක් සක්වලේ සක්වල දහසක් කියන්නේ කෙලවරක් නැහැ, කෝටි ප්‍රකෝටි ගණක් සක්වලවල් තියෙනවා. මේ වගේ මේ චක්‍රාවාට දැන් අපේ මේ ඕබිට් එකේ මේ චක්‍රාවාට තියෙන්නේ ඔය නවග්‍රහ මණ්ඩලයක් සහ පෘථුවිය හිරු සඳු ඇතුළු. ඒ වගේ තවත් අනන්ත අප්‍රමාණ යම් ආකාරයක නවග්‍රහ නෙමේ 10 12 15 100 එහෙම ග්‍රහ තාරකා තියෙන චක්‍රාවාට තියෙනවා ඊට අඩු හෝ වැඩි. ඒ සියලු චක්‍රාවාටවලත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර තියෙනවා. ඒක යම් යහපත් ආකාරයකට තියෙනවා නම් මනසක් තියෙන විඥාණයෙන් උපත ලැබූ සත්‍යයන් උපත ලබනවා. මිනිසු ඉන්නවා, මිනිසු ඉන්නා නම් බුදු වෙනවා. බුදු කෙනෙක් බුදු වුණොත් මේ ධර්මය, මේ මාර්ගදී භාෂාවේ මේ පටිච්ච සමුප්පාද ධර්මය, මේ ධර්මයමයි මේ සබ්ද සංඥාමයි දේශනා කරන්නේ. ඒ සියලු චක්‍රාවාටවලත් මේ සියලු දෙනා අතීතයේ අනන්ත අප්‍රමාණ චක්‍රාවාටවල ඉපදිලා අද මේ චක්‍රාවාටයේ ඉපදිනවා. ඒ නිසා මෙතන ඉන්න සියලුම දෙනා මීට පෙර මේ චක්‍රාවාටයේම සදාකල් ඔය කෝටි ප්‍රකෝටි වාරයක් ඉපදුනේ නැහැ. මේ සියලු චක්‍රාවාටවල අනන්ත අප්‍රමාණ විදියට රවුම් ගාලා අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. තව නිවන් දැක්කේ නැත්නම් තව කොයි කොයි චක්‍රාවාටයකට යයිද, ආයි කොතනක ඉපදෙයි කියලා කාටවත් සාහිතිකයක් දෙන්න බෑ. එනිසා ඕන කෙනෙකුට වෙන ඕන චක්‍රාවාටයකත් අලුතෙන් උපදින්නට පුළුවන් නිවන් දැක්කේ නැත්නම්. ඒකයි කියන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්ස, මේ දිනවල සිදුවෙන අනපේක්ෂිත සිදුවීම් නිසා සිය දහස් ගණන් එක් ගණන් අනාථ තත්ත්වයකට සහ සීලම භෞතික දේ අහිමි වන තත්ත්වයකට පත්වේ. මේ පිළිබඳ ඔබ වහන්සේ ධර්මානුකූලව විග්‍රහයක් ලබා දෙන්න.
දැන් මේ මොනවද මේ සියලු තැන්වල උනේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කම්පණය වීමක්, භ්‍රමණය වීමක්, කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිත. දැන් සමහර විට මේ මෑන් මේඩ් ඩිසාස්ටර් එකක් කියන්න පුළුවන් ශාලාවේ යුදාමුදා. නමුත් ඒක තේජෝ ශක්තිය. මොකද්ද ඒක? ආපෝ තේජෝ වායෝ පඨවි තේජෝ ශක්තිය. ඉතින් ඒක නිසා මේක මේ සියලු තැන්වල සියලු තැන්වල සියලු තැන්වල වෙනස් වෙන්නේ ඔය ජල ගැල්ම ආපු අර නායාම පටවි ඔය වාතය මේ ආපෝ තේජෝ වායෝ පටවි හතර මහා භූත හතරමයි මේ කම්පණයට ප්‍රකම්පණයට සම්පකම්පිතං වෙන්නේ. ඉතින් මේ ආපෝ තේජෝ වායෝ පටවි හතර කවුද කිලුටු කරන්නේ? මිනිස්සුමයි. කොහොමද කිලුටු කරන්නේ? හිතෙන් වැරදි වැඩ කරලා අමයි. ඒ නිසා මිනිස්සු යම් ආකාරයක හිතෙන් ශාපයක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, පලිගැහිීමක්, පොල්ගැහිීමක් මේ වගේ දේවල් කරනවා නම් මේ ශක්තිය, මේ විස කිරණ ශක්තිය කොහටද යන්නේ? අර ආපෝ තේජෝ වායෝ පඨවි හතරයි කම්පණය වෙන්නේ. ඒ කිලුටු කළ ආපෝ තේජෝ වායෝ පඨවි ශක්තියින් නැවත අර කිලුටු කරපු අයටත් ඒකට සම්බන්ධ වූ අයටත් ඩිසාස්ටර් එකක් එනම් විනාශයක් කරගෙන ඒවා නැවත ඔය ආකාරයට හැසිරෙනවා. ඒක ධර්මතාවය. ඒක නියාම ධර්මයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. පිරිසිදු කරනවා නම් ඒ පිරිසිදු කරන හැම මොහොතම මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර මිනිසුන්ට යහපත්සේ හිතකරසේ පිරිසිදුවට ඒ අයට උපකාර වෙන උදව් වෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මිනිස්සුමයි මේ සතර මහා භූත කිලුටු කරන්නේ, විනාශ කරන්නේ, විසකිරණ ශක්තිය තුරන්නේ. මිනිසුන්ටමයි පුළුවන් වෙන්නේ මේ සතර මහා භූත පිරිසිදු කරන්න. දැන් ඇත්ත වශයෙන්ම මේක දැන් යම් කිසි මිනිහෙක් එක්කෙනෙක් දෙන්නේ කෝ කවුරු හෝ මොකක් හරි පොඩි හේතුවක් නිසා වැරදි වැඩක් කළාම අපි හිතමුකෝ පොල් ගැහුවා, ශාප කළා, පලි ගැහුවා කියලා. මෙතෙන්දි මේ සංනිවේදන මාර්ගවලින් මුළු රටටම මේක පතුරු ආරයි. පතුරු අයරුවාම මුළු රටේම මිනිස්සු දෙපැත්තකට බෙදෙනවා. එක පැත්තක මිනිස්සු ඒ පලි ගැහුව පොල් ගැහුව එකට සතුටු වෙලා ඒ පිළිබඳව හිතේ කිලුටුවක් ඇති කරලා ආපෝ තේජෝ ආයෝ ආපායට විතර ඒකට විරුද්ධ වූ කොටසක් නැවත අර අපුඤ්ඤාවි සංකාර වලින් මේකට විරුද්ධ වෙලා නැවත වෛරය ද්වේෂය කෝපයේ මගින් අර සතර මහා භූත කම්පණය කර. මෙතකොට දැන් අපි නොදන්නවට මේ රටේ සියලුම මිනිස්සු ඔය තුන් පැත් ඔය කොටස් වලින් එකකට ගිහිල්ලා අර ආපෝ තේජෝ ආයෝ පඨවි සතර මහා භූතයන් කිලුටු කරලා. ඒ නිසා ආපහු කාට දෙන්නේ? ඒ ඒ අයටම ආපහු ආපෝ තේජෝ ආයෝ පඨවි ම ධර්මතාවයෙන් ආපහු හේතුඵල ධර්මයේ මේක වෙන මොකක්වත් නෙමෙයි. දැන් බැරි වෙලාවත් ඔය වෙනුවට අපි දහසක් දෙදහසක් තුන් දහසක් එකතු කරලා ඔය සංනිවේදන මාර්ග වලින්ම අපි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතුරවල සත්‍යක්‍රියාවක් පතුරවල මේ විශ්වයට යහපත් පිරිසිදු චිත්ත කිරණ ශක්තියක් පිටකලා නම් කොහොම හිටීද? කොයිතරම් යහපතක් වෙයිද? කරන්න තිබුණු දේ මොනවාද? කරන වැරදි දේ මොනවාද? මේක හොඳට දෙපැත්ත දෝතාවේ කල්පනා කරන්න ඕන. ඒ නිසා කාටත් යහපත් මේ අපි අර වැරදි දේ නොකර අනික් මිනිසුන්වත් කුලප්පු නොකර අවුස්සන් නැතුව මේ කිලුටු කරන්න නැතුව පිටිසිදු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සත්‍යක්‍රියාවක් කරනවා නම් යහපත් සිතුවිලි පතුරවනවා නම් සුදු කිරණ පතුරවනවා නම් ඒක විශ්වයටත් යහපත්. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරත් පිරිසිදු වෙනවා. ඒකෙන් යහපත් ප්‍රතිඵල සියලු අයට සියලු සත්වයන්ට සියලු භූතයන්ට සියලු පරිසරයට මේ යහපත් දේ දෙනවා. නමුත් මිනිසු දන්නේ නැහැ. අද මිනිසුන්ට තේරුම් ගන්න බෑ මිනිසු කරන්නේ අර කිලුටු කරන එකමයි, වැරදි විදිහට කටයුතු කරන එකමයි, වැරදි විදිහට හැසිරෙන එකමයි. පිරිසිදු විදිහට මේ පිරිසිදු කරන්න මිනිස්සු කටයුතු කරන්නේ. ඒක තමයි අඥානකම, ඒක තමයි දුප්පඤ්ඤස්සකම, ඒක තමයි ධර්මයේ නැතිකම, අධර්ම. අධර්මයේ රාජකලහම මේ වගේ දේවල් කාටත් අත්දැකීම් අත්විඳීම් වෙන්න වෙනවා, විඳින්න වෙනවා. ඒකයි හේතුව.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ධර්මයේ හොඳින් දැනගත් පුද්ගලයෙකුට ධර්මයේ දැකීම ලැබින්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න.
ඔය දැන් මං කියපු එක තමයි ධර්මයේ හොඳින් දන්නවා නම් ඔය වැරදි වැඩ කරන්නේ නැහැ, කියන්නේ නැහැ. ඔය ඔය වගේ දේවල් කරන්නේ නැහැ. ඔය වෙනුවට කරන්නේ මොකද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ විශ්වයට පතුරවන, තමන්ගේ හිත පිරිසිදු කරගෙන මේ විශ්වයත් පිරිසිදු කරන. ඒක තමයි ධර්මයේ දකින්නවා කියන්නේ, ධර්මයේ දන්නවා කියන්නේ. ධර්මයේ නොදැනීම තමයි ඔය ඔයගේ දේවල් කරන්නේ.
ස්වාමීන් වහන්සේ, එක්තරා පන්සලක බුදුහාමුදුරුවන් වහන්සේගේ රූපය නානුමුර මංගල්‍යයක් කියා ස්නානය කරනු ලබයි.
ඒක අර දෙවියන් කිරෙන් මේ හොදනවනේ. ඒකම තමයි දේව සංකල්පයක් ගෙනල්ලා. ඕක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුව කවදක්වත් පිළිම වන්දෙත් නැහැ, පිළිම හැදුවෙත් නැහැ. බුදු බෞද්ධයෝ කවදක්වත් එහෙම කළේ නැහැ. ඕක මේ බුදු පිළිම හදන්න පටන් ගත්තේ අර බුද්ධාගම ලංකාවට ආවට පස්සේ. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 750ක් යනකම් මේ හෙළබිමේ මේ සිව්වෙලේ කිසි තැනක බුදු පිළිමයක් හැදුවෙත් නැහැ, වැන්දෙත් නැහැ, තිබ්බෙත් නැහැ. බුදුහාමුදුරුවන්ගේ උද්දේශික භාණ්ඩයක් වූ සිරිපතුල තමයි සියලුම සිද්ධස්ථානවල පූජනීය ස්ථානවල මිනිස්සු වැඳ පුදා ගත්තේ.
ස්වාමීන් වහන්සේ, උස්ම ඉහළ පහළ යෑම ගැන සිතේ සිත යෙදීම කිරීමේදී ඇතිවන්නේ උපේක්ෂා සිතක්ද?
නෑ, ඒක හිත සම්මතයටපත් වෙනවා. හිතේ දැන් උස්ම ඉහළ පහළ යෑම මේක ප්‍රාණයාම ආනපාන භාවනාව. ඒක ඇත්ත. ඒක තමයි පැරණි බොහොම උපනිෂද් ධර්මයේ වේදාගමේ තිබුණු ආනාපාන ප්‍රාණයාම භාවනාව තමයි අද ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. එකෙන් සමතේටපත් වෙනවා. එකෙන් ඉද්ධි ප්‍රාතිහාර පාන්නත් පුළුවන්. ඉස්සවරි වෙන්නත් පුළුවන්. ධ්‍යාන ලබන්නත් පුළුවන්. අර අසිත තවුස උද්දකරාම පුත්‍ර ආලාර කාලාම ඔය පස්වග මානුන් බුදුහාමුදුරු හම්බ වෙන්නේ ඉස්සෙල්ලා අර ගයා කාශ්‍යප නදී කාශ්‍යප ආදී කොට ඇත්තා වූ බොහෝ විශාල පිරිසක් මේ ආකාරයට සම්මතයටපත් වෙලා ධ්‍යාන ලැබලා ඉද්ධි ප්‍රාතිහාර්ය පෑවා. අර බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුව මේක විග්‍රහ කළා. නමුත් මේ කෙලෙස් මුල් සමුච්ඡේද වශයෙන් සමුග්ගාත වශයෙන් උදුරාදාල පිරිසිදු වෙන්න ක්‍රමයක් බුදුහාමුදුරුව බුදු වෙන්න ඉස්සෙල්ලා මේ කාශ්‍යප බුදු බුද්ධ ශාසනයට පස්සේ තිබුණේ නැහැ. ඒකයි වෙනස.
ස්වාමීන් වහන්සේ චිත්ත සංකාර හා මනෝ සංකාර අතර ඇති වෙනස පහදා දෙන්න.
චිත්ත සංකාර මනෝ සංකාර දෙකම එකයි. දෙකේ වෙනසක් නැහැ. හැබැයි එකක් තියෙනවා මේ සංචේතනා පවත්වනවා කියන එක තමයි චිත්ත සංකාර. අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන එක තමයි මනෝ සංකාර වැරදි විදිහට. මනෝ සංකාර හොඳ විදිහට පවත්වනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම.
ස්වාමීන් වහන්සේ ආනන්තරී පාප කර්මයක් කළ පසු ඒ පුද්ගලයාට ඒ අවස්ථාවේ සිටම ධර්ම මාර්ගයේ වෙසී යයිද?
ඒ මොහොතේ නම් ඇහි යනවා. යම් කිසි මොහකටක ආනන්තරිය පාප කර්මයක් කළා නම් සමහර මිනිහෙක් ඇටියෙ දැන් අම්මා මැරුව තාත්තා මැරුව දැන් දේවදත්ත බුදුහාමුදුරන්ගේ ලේසල් විලා තවත් කාලයක් හිටියා ජීවත් වුණා. ඒ ජීවත් වුණාට ඒ මොහොතේ පටන්ම කොයි මොහොතේ හෝ මැරෙන මොහොතේ බලවත්ම කර්මය මොකද්ද? අර ගරුක කර්මය මොකද්ද? අර තමන් කළපු ආනන්තරික පාප කර්මය. ඒ නිසා අතේ කුප්පා මේක පරිකුප්පා අතේ කුප්පා කියලා බුදුහාමුදුරුවෝ අර පරිකුප්ප සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒක හරියට එක මොහොතකින් ඒ මැරෙන මොහොතේ එන බලවත්ම නිමිත්ත තමයි අර ආනන්තරික පාප කර්මය. ඒ අනුව අලුත් තැනක සතර අපාය ඉපදිලා ඵල විපාක දෙනවා. ආයි ඔළුව උස්සන්න බෑ. ඒක ගෙවලා ඉවර වෙනකන් ඒකයි අන්තරික පාප කර්මය
කිව්වේ. ස්වාමීන් වහන්සේ අරිය මග ගමන් කරන පුද්ගලයෙකුට යමෙක් නොකල වරදකට පරිභව කරයි. අරිය පුද්ගලයා වචී කාය සංකාර නොකර සිටීම වරද පිළිගැනීමක් සේ සලකා පරිභව කිරීම තීර්ව වන අතර ඉන් එහා ගිය භයානක දෙයක් කරා යාමේ ප්‍රවණතාවයක් පැහැර කළ නොහැක.
මොකද මොකද ආයි ප්‍රශ්න කියන්නකෝ තව විනාඩි 5ක් තියෙන නිසා.
අරිය මග ගමන් කරන පුද්ගලයෙකුට යමෙක් නොකල වරදකට පරිභව කරයි.
ඔව්.
අරිය පුද්ගලයා වචී කාය සංකාර නොකර සිටීම වරද පිළිගැනීමසේ සලකා පරිභව කිරීම තීර්ව වන අතර ඉන් එහා ගිය භයානක දෙයක් කරා යෑමේ ප්‍රවණතාවය බැහැර කළ නොහැක.
නෑ, දැන් මෙහෙමයි. අරිය තුන්හි භාවයෙන් අරිය පුද්ගලයා අහක යන කුණු කරේ දාගන්නේ නෑ. තේරුණාද? අහක යන කුණු කරේ දාගන්නේ නෑ. දැන් උදාහරණයක් හැටියට
ස්වාමීන් වහන්සේ
මොකද
තව කොටසක්
තියෙනවා. දැන් මේක තව ඒ කොටසත් කියවන්න කොහේ නම්
මෙසේ සිදුවන්නේ පෙර කර්මයක ප්‍රතිඵලයක් ලෙසද? නොයසේ නම් අරියමක ගමන් කිරීමට විරුද්ධව ආ බලවේගයක්ද? එසේ නොමෙතනම් එය කමටහනක් කර ගැනීම සඳහා වූ ආශිර්වාදයක්ද? පරිභව කරන පුද්ගලයාට සිදුවිය හැකි ආනිසංස කවර විය හැකිද? ඔබ වහන්සේගෙන් ධර්මානුකූලව පිළිතුරු කළොත්
ආර්ය මාර්ගයේ යන ධම්මෝ සම්දිට්ඨිකෝ වූ හේතුඵල ධර්මය දන්නා කෙනෙක් අර හේතුඵල නොදන්නා ආර්ය ධර්මය නොදන්නා කෙනෙක් කරන වැරදට එකට එක කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ, උපේක්ෂාසිතින් ඒක ඉවසා විමසා කටයුතු කරනවා. ඒක ඉවසා විමසා කටයුතු කරනවා. ඒක නිසා අර එකට එකක් කරන්න නැහි වේරාණි වේරාණි. දැන් අර සේරිවාණි ජාතකේ දැන් බුදුහාමුදුරුව කවදක්වත් එකට එක කරන්න ගියේ නැහැ. නමුත් දේවදත්ත ඒ එදා ඉඳන් බුදු වෙන ආත්මය දක්වාම ඒ වෛරය නැවත නැවත අලුත් වැඩියා කරගෙන ඒ වෛරය දිගින් දිගටම පවත්වාගෙන ආවා. ඉතින් ඒක නිසා දැන් මේක බුදුහාමුදුරුවන්ට කරන්න දෙයක් නැහැ. මොකද ඒ වෛරය කාගේ හිතේ තියෙන? දේවදත්තගේ හිතේ. දේවදත්තගේ හිතේ තියෙන වෛරය බුදුහාමුදුරුවන්ට අයින් කරන්න බෑ. දේවදත්ත අයින් කරගන්න ඕන. අයින් කරගත්ත යුතුයි. ඉතින් ඒක නිසා දැන් බුදුහාමුදුරුවන්ට කරන්න තියෙන එකම වැඩේ තමයි ආර්ය තුන්හි භාවයෙන් ඒකටත් නොඇලී නොගැටී මුලා නොවි උපේක්ෂාසිතින් ඒ පුද්ගලයාටත් මෛත්‍රී කිරීම. හැබැයි මෙහෙම කරනකොට අර පුද්ගලයාට ඒකේ ඵල විපාක දැන් මේක හරියට බූමරංගයක් වාගේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ආර්යයන් වහන්සේ කෙනෙකුට ආර්ය මාර්ගයේ යන කෙනෙකුට ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරනකොට අර පුද්ගලයා ඒක බාරගන්නේ නැහැ. ආර්යයන් වහන්සේ ඒක බාරගන්නේ නැහැ. ඒක ගුණාකාරයෙන් ආපහු බූමරංගයක් වගේ අර කරපු පුද්ගලයාට එනවා. ඒක දෙගුණ, තෙගුණ, සිව්ගුණ, දහගුණ වෙලා එන්නේ ආපහු. ඵල විපාක වෙන රවුමකින් කරකිලා එනවා. ඒක සිද්ධ වෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඒ පුද්ගලයාම ඕන නවත්ත ගන්න. වෙන කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.
චිත්ත සන්තානේ ගබඩා වී ඇති කෙලෙස් තම උත්සාහයෙන්ම ප්‍රහාණය කිරීමට තැතිකිරීම මනස විකෘති වීමට ඉඩ ඇතිද?
මොකද මොකද චිත්ත සන්තානේ?
චිත්ත සන්තානේ ගබඩා වී ඇති කෙලෙස් තම උත්සාහයෙන්ම ප්‍රහාණය කිරීමට තැතිකිරීම මනස විකෘති වීමට ඉඩ ඇතිද?
නෑ. දැන් මෙහෙමයි. චිත්ත සන්තානේ ගබඩා වී ඇති සියලු කෙලෙස් කොයි වෙලාවේ කොයි මොහොතේ කොතෙන්දී ආපහු එන්නේ? වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ එන කෙලෙස් අනුසය අපි වහාම නානුසයති කරනවා නම් එහෙම නැත්නම් අර ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා දක්වලා ආනපාන සති සමාධියෙන් ඉන්නවා නම් මොකද වෙන්නේ? අපේ හිත අර අතීතයේ කොච්චර කුණු ගොඩක් කෙලෙස් ගොඩක් තිබුණත් අලුතෙන් මේ අනුසය උපද්වා ගන්න නම් ඒ පුද්ගලයා න අනුසයති කියන தත්වයෙන් අර කාම විතක විචාර, ව්‍යාපාද විතක, විඤ්ඤාණ විතක විචාර කරන්න. ඒ අනුව ඒ පුද්ගලයා සතර අධිපත්‍යානේ පිහිටලා නිවන් දකිනවා. ඒකයි වෙන්නේ. තව විනාඩි 3කින් 4කින් විතර අවසන් කරනවා.
ඒකේ දෙවෙනි ප්‍රශ්නේ රට තුළ සිදුවන ව්‍යසන වලට වගකී යුත්තෝ රාග, දේශ, මෝහද?
ඔව්, ඒක හරිනේ. මං කිව්වනේ ඉස්සෙල්ලත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැන් අද රටේ මිනිස්සු 90% වැඩ කරන්නේ. 90% නෙමෙයි 99%. මේ ධර්ම මාර්ගයේ දන්න බොහොම සුළු පිටසක් නිසා තමයි අදටත් මේ වගේ අන්තම් හරි මේ විශ්වය, මේ ස්වභාව ධර්මයේ ඔය ආකාරයට පවතින්නේ.
අවසරයි ස්වාමිනී. සමහර මිනිසුන්ව දුදරන් කියා අපි ඈත් වෙනවා. ඒ මිනිසුන් සමග ආශ්‍රය කළ විට නැවත අපේ සිත් දුෂ්‍ය වෙනවා යයි සිතන නිසා නැවත ආශ්‍රයට කැමති නැත. මෙය හොඳ වැඩක්ද නරක වැඩක්ද පැහැදිලි කර දෙන්න.
දැන් බුදුහාමුදුරුවෝ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ දේශනා කළ තියෙනවා, අදිවාසනා පහතබ්බා, පරිවජ්ජනා පහතබ්බා හැටියට විග්‍රහ කරලා තියෙනවා. අපි පරිවජ්ජනා පහතබ්බා, පරිවජ්ජනා පහතබ්බා කියන්නේ මග ඇරලා ඒ අයගෙන් වෙන් වෙලා අපි ඒ වැරදි කරපු කරන දේ අයගෙන් ආශ්‍රයෙන් වෙන් වෙන්න ඕන. මේක මුගත්තන් වල තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් අපි මේ බාල සමාගමෙන් වෙන් වෙලා සතන් සමාගමට යන්න ඕන. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝති යාව නිබ්බාන පත්‍ය. දැන් මෙතන මිනිසුන්ට වැරදි විදිහට මේ බාල සමාගමයි සතන් සමාගමයි කියලා දීලා තියෙනවා. බාල වෙන්නේ මිනිසු නෙමෙයි. බාල වෙන්නේ ගති. අපි මා කියන්නේ මොකද? මිදී නිදහස් වෙන්න ඕන. මොනවාද? බාල සමාගම. බාල සමාගම කියන්නේ රාග සමාගම, ද්වේෂ සමාගම, මොහ. කාගේ හිතේද ඇති වෙන්නේ බාල සමාගම? තමන්. කාටද අයින් කරන්න පුළුවන්? මිනිසුන්ව බාලයන් වයින් කළාට හරියන්නේ නැහැ. පඬිතුය ආශ්‍රය කළාට හරියන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන අර බාල ගති තුන අයින් කරලා ඒ වෙනුවට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, අදේස, අමෝහ, වීතරාගී, වීතදේසී, වීතමෝහි කියන යහපත් ගති ආශ්‍රය කරන්න ඕනේ. ඒකයි සතන් සමාධි. දැන් ඔතන අද මේක අර ක්‍රියාපදේ නාම පදයක් කරලා. දැන් මේක හොඳටම අද මේක තමයි ආගම කියන්නේ. ඔක්කොම නාම පද ක්‍රියාපද කළා, ක්‍රියාපද නාමක පද කළා, ඔක්කොම අද ওই ක්‍රියාත්මක. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ තමන්ගේ ගාව තියෙන බාල ගති අයින් කරනවා මිසක් ඔය අනික් මිනිසුන්ගේ බාල ගති අපිට අයින් කරන්න බෑ. අපිට ඕනෙත් නෑ. අපිට වැඩකුත් නෑ. ඒවා අපි පරිවර්ජනා පහතබ්බා කළා. අපි ගාව තියෙන බාල ගති, රාග ගතිය, දේශ ගතිය, මෝහ ගතිය ඉවත් කිරීමයි මා මේ බාල සමාගම. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ වෙනුවට අපි අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යහපත් ගති අපි පුරුදු කළ පුහුණු කළ අපේ පිරිසිදු බව ඇති කරගන්න පුළුවන්. විශ්වයටත් අපි පිරිසිදු සිතක් පතුරවන්න පුළුවන්. ඒකයි කරන්න ඕන.
අවසාන ප්‍රශ්න. ඔව්. මේ අවස්ථාව වන විට මේ විශ්වයේ විනත් ලෝක ධාතුවක බුදුවරයෙකු පහළ වී සිටිය හැකිද?
පුළුවන්.
මේක
හොඳටම පුළුවන්. ඒක කිසිම සැකයක් නැහැ. මේ චක්‍රාවාට දසදහසක් සක්වල තව පොනතරන් චක්‍රාවාට තියෙනවද? මේ මොහොතේ වුණත් බුදුවරයෙක් බුදුබණ දේශනා කරනවා, ජීවත් වෙනවා, මිනිසුන්ට බණ කියනවා. ඒක වෙන්න පුළුවන්. ඔව් ඔව්. ඒක ඔව් ඒක දැන් ඒක තවත් අර්ථ තියෙන හුඟක් ඒකට. තව එන එක ප්‍රශ්නයක් අහන්න. දැන් 11යි 20යි.
මතු බුදුවරණ මෛත්‍රී බුදුන් අප දන්නා සිව්හෙලේ එක්සේසත් කළ දුටුගැමුණු රජුද ඔහු කියන ඔහු නියත විවරණ ගත්තේ අප ගෞතම බුදුන්ගෙන්.
දැන් මෙහෙම ගෞතම බුදුහාමුදුරුවයි ගැමුණු රජුරුවයි එක කාලේ එක යුගයේ ජීවත් වුණයි කියලා කොහෙවත් මහාවංශේ නැහැ. හැබැයි මේ මහාවංශ තියෙනවා අබේ රාජ කුමාර සූත්‍රය. අබේ රාජ අබේ කියලා කුමාරය. ඒ අබේ කුමාරයා නියති විවරණ ගත්ත බව තියෙනවා. මේකේ මහාවංශකාරයා මේ අබේ කියන වචනේ තිබුණු නිසා පස්සේ කාලෙක මහාවංශයට අටුවා ලියපු මිනිස්සු මේ වගේ වැරදි මතයක් ලෝකයට ප්‍රකාශ කළ තියෙනවා. මේ අබේ දුට්ට ගාමිනී අබේ මේ නියති විවරණ ගත්ත කියලා. ඒක වෙන්න බැරි වැඩක්. මේ දුටුගැමුණු රජුගේ රජ වෙන්නට අවුරුදු 400 ගණනකට 500 ගණනකට පෙරයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ රටේ ජීවත් වෙලා බුදුබණ දේශනා කළා.
ස්වාමීන් වහන්සේ සංඥාවේ නිච්ච බව ප්‍රහාණය කිරීමට කතරම් අනිච්ඡානුපස්සනාව වැඩුවද නැවත නැවතත් නිච්ච සංඥාව අරුමුණ වන්නේ ඇයිදයි පහදා දෙන්න.
ඒක උදුරලා දාලා නැහැ. නිබ්බිදා කරලා නැහැ. ඒක නිබ්බිදා කරලා නැහැ. ඒක අර වචන ටික කිව්වට ප්‍රායෝගිකව කරන්න ඕන අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරලා නැහැ. දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති කරලා නැහැ. අනත්තානුපස්සී විහෙරති අත් සංඥා පජහති කරලා නැහැ. ඒ අනුව නිබ්බිදානුපස්සී අභිනන්දිම් පජහති කරලා නැති කම නිසායි ඔය තාම ඕක නිච්ච සංඥාව ඔය තමන්ගේ හිතේ ඔය නිච්ච නිච්ච වෙලා ඔය නිච්ච සංඥාව තාම සුඛයි සුඛයි අසීමාණෙන් ඔය සංඥාව අල්ලගෙන උපාදානය කරගෙන ඒක ප්‍රියයි මනාපයි කියලා තාම තියාගෙන ඉන්න නිසායි මේක උනේ. තමන්ගේ හිතම පිරිසිදු කරලා අර වැරදි සංඥාව අයින් කරලා ඒ වෙනුවට ඒ හිස්තැනට අර අනිච්ච දුක්ඛ අනත්තම නිහි කියලා නිබ්බිදා කියන தත්වය ගන්න ඕනේ. එතකොට හරියන. හොඳයි. එහෙනම් මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අවසానයි. එමනම් අපි මේ දානමය පින්කමකුත් තියෙනවා. දානි දුන්නට පස්සේ පින් අනුමෝදන් කරනවා. ඊට පෙර මේ සියලු පින්වතුන් මේ පින් අනුමෝදනාවටත් සහභාගී වෙන්න ඕන නිසා ඒ දානමය පින්කමේදී අපි ඒ සියලු සිහිපත් කළා පින් දෙනවා. ඊට පෙරත් මේ අවස්ථාවේ මේ පින් අනුමෝදන් කරන්නට පින් දෙන්නට පින් පවරන්නට ඕන මේ සියලුම පින්වතුන්ගේ බොහෝ ඥාති මිත්‍රාදීන් හිටවතුන් මෞද මව්පියන් වැඩිහිටියන් බොහෝ අය මිය පරලෝ ගිහිල්ලා ඉන්නවා. මිය පරලෝ ගිහිල්ලා පරදත් උපජීවීන් හැටියට මේ අවස්ථාවේ ඇවිල්ලා පින් ගන්නට බලා ඉන්නවා. මගේ පුතාද පින්කමක් කරන්න ආව. මගේ දුව අද මට පින් දෙයි, අද මාව මුදවා නිදහස් කරයි කියන පිරිසිදු චේතනාවෙන් බොහෝ විශාල පරදත් උපජීවීන් පිරිසක් තම තමන්ගේම මව් දෙමව්පියන් වූ වැඩිහිටියන් වූ අනන්ත අප්‍රමාණ අතීත සංසාරේ තමන්ට මව වූ පියා වූ බොහෝ අය ඒ සියලු දෙනා තමන්ගෙන් අද පින් ගන්න පින් ලබා ගන්න පිරිසිදුව චේතනාවක් ඇතුව නොයිවසිල්ලෙන් බලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාට තුන්සිත පහදාගෙන පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට ඕන. විශේෂයෙන්ම මේ නිවසේ ඒ ඒ පින්වතුන් ඒ තමන්ගේ නමින් මිය පරලොව ගිය මීට මෙම නිවසේ ජීවත් වූ සිට 2003 ජූනි මාස 15 වෙනි දින නැසී ගිය බීඑම් පුංචි මහත්මයා මාතාවටත් ඒ වගේම මෙම නිවසේම ජීවත් වූ සිට 2006 ජූනි මාස 16 වෙනි දින නැසී ගිය බීඑම් නිමල් සිටුතෝම පියාණන්ටත් මේ පින් අනුමෝදන් කරන්න පින් පවරන්නට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සියලුම පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට සමසේ පොදුවේ පිරිසිදු සිතින් තුන් සිත පහදාගෙන පින් අනුමෝදන් කරන්න පින් පවරන්න පින් දෙන්න ඕන. පින් දීලා පින් පවරලා ඒ අයව මුදවා නිදහස් කරන්න ඕන. තමන් ඒ ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ නිසා රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පිරිසිදු චේතනාවක් ඇතුව ඒ අයට පින් අනුමෝදන් කරන පිරිසිදු සිතින් තුන් සිත පහදාගෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පින් පවරන්න කවුරුත් මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ පාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිපාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා.